ඊළඟට ගරු ප්‍රේමනාත් දොළවත්ත මන්තුමා ඔබතුමාට තිබෙනවා විනාඩි 17ක කාලයක්.
විනාඩි 20ක් තිබා අඩු වෙලා නේ. හොඳයි. ටික ටික සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අද දිනේ ශුයිශාල වශයෙන් වැදගත් පනත් කෙටුපතක් තමයි අපි සාකච්ඡා කරන්නේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුපත. ඒ සම්බන්ධයෙන් කතා කරන අතරම මම අද සාකච්ඡා කරපු කාරණා ගණනාවක් එක්ක මගේ කතාව තුළ යම්මාකාරයේ කාලීන කාරණා කීපයක් ගෙනහැර දක්වන්න අවශ්‍යතාවය තිබෙනවා. විශේෂයෙන්ම මේ පනත සංශෝධන වෙන්නේ අද අවුරුදු දශක දෙකකටත් අධික කාලයකට පස්සේ. අපි අපිට මතකයි දුරකථනය වෙනස් වෙනකොට එතනින් එහාට ගිහිල්ලා කොහොමද අද වෙනකොට අපේ ලංකාව තුළ විදුලි සංදේශන ඒ ක්‍රමවේද කොහොමද වෙනස් වෙලා තියෙන්නේ, මොන තත්ත්වෙට දිරුලා තියෙනවද? හැබැයි අපි තවම ගත්තහම අපි තවම ඒ දුවන වේගෙත් එක්ක අපිට දුවන්න බැරි වෙලා තියෙනවා. ඇත්ත. ඒ නිසා එකට තාක්ෂණය, එකට අවශ්‍ය ඒ භාවිතාව සැකැස්ම හදාගන්න අපිට නව අනපනත්තක ඉස්සරහට යන්න ඕනේ. මනුෂ්‍ය චර්යාවන් වෙනස් වෙනකොට ඒවට එක අපි කටයුතු කරන්න ඕනේ. අද තමයි තමයි ජීඑල් පීරිස් මැතිතුමා සාකච්ඡා කළා. විශේෂයෙන්ම මේ ශේෂාධිකරණයේ පනත් කෙටුපත් සම්බන්ධයෙන් ඩිටර්මිනේෂන් එක සම්බන්ධව එතුමාට යම් සැකයක් තියෙන බවක් පෙන්නුම් කරා. අපි ඒ ශේෂාධිකරණයේ තීරණය අනුගත වෙන්නේ නැද්ද කියලා තමයි පැහැදිලිව කියන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට සහ මෙම තාක්ෂණික අමාත්‍යාංශයේ උපදේශක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට අපි කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ ශ්‍රේෂ්ඨාධිකරණ නියමයට පරිබාහිරව යන්න. ගරු සභාපතිතුමනි, අපි මුදල් කාරක සභාවටත් මේ අදාළ කාරණාව ඉදිරිපත් වුණා. ඒ අවස්ථාව තුළ අපි පැහැදිලිව කිව්වා, මම හිතන්නේ සුභති ධර්මවර්ධන මැතිතුමා අපේ පාසලේ මගේ මිත්‍රයා, ඒ වගේම මනෝහර, අපි ඔක්කොම මිත්‍රයෝ හැටියට අපි නීති ශේෂ්ත්‍රය නියෝජනය කරන හැටියට පැහැදිලිව මේ වෙලාව අපි කියන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට හිසනම වෙනසක් නැතිව ඒ කියන පරිදි තමයි අපි මේක සම්මත කරන්නේ. අද සමාජයට දෙන්න උත්සාහ කරනවා දිගින් දිගටම මේ සමාජ මාධ්‍ය නියාපන පනත හරහත් අපි අපිට ඕන දේවල් කරා කියලා. පැහැදිලිව කියන්න ඕනේ, කිසිම වෙලාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ කියපු කාරණාවලට පරිබාහිරව ගිහිල්ලා මේ පනත් සංශෝධනය කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ කියන කාරණේ කියන්න ඕනේ. විශේෂයෙන් මේ පනත ගත්තාම මම නම් හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ෆ්‍රීකවන්සි රයිට් එක රටක ජනතාවටයි තියෙන්න ඕනේ. ෆ්‍රීකවන්සි රයිට් එක කිසිම ආකාරයේ පුද්ගලයානුබද්ධ අයට බෙදලා වෙන් කරපු එකේ වැරදි අපි අදටත් දකිනවා. අපිට කිසිම අවස්ථාවක භාෂණයේ නිදහසෝ අදහස් පළ කිරීමේ නිදහස පාලනය කරන අවස්ථාවක් නැහැ. අනපනත් දිනල්ලා මේ අනපනතේ ප්‍රධානම අරමුණුනේ මේ දුවන ලෝකෙත් එක්ක, වේගයෙන් ඉදිරියට යන ලෝකෙත් එක්ක අපිට ගාටමින් යන්න බෑ. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් තාක්ෂණික දියුණුව ඇති කරන්න, ඒ සඳහා අවශ්‍ය වෙනස් කළ යුතු දේවල් වෙනස් කරන තමයි අද අපි මේ සංශෝධන ගෙනල්ලා මේ අලුත් මේ පනත යාවත් කාලෙ කරන්න උත්සාහ කරන්නේ. කිසිම අවස්ථාවක ගරු සභාපතිතුමනි, සියලුම මනුෂ්‍ය ක්‍රියාකාරකම් සියලුම හැසිරීම් ආවරණය වෙන පරිදි නීති හදන්න බෑ. හැබැයි අපි යම් ආකාරයකට සාධනීය වශයෙන් මේ පනත තුළ යම් සාධනීය වශයෙන් අද වර්තමාන තත්ත්වයට ගැලපෙන ඩිජිටල් තාක්ෂණයේ ඩිජිටල් යටිදල පහසුකම් දිනු කරන්න අවශ්‍ය ක්‍රමවේදය අද අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමා මේ සම්බන්ධයෙන් ඉතාමත් උනන්දුවෙන් වැඩ කටයුතු කරනවා. මම හිතන්නේ මේ රාජ්‍ය මුදල් කාරක සභාව තුලත් මම හිතන්නේ හර්ෂ සිල්වා මැතිතුමත් මේ සම්බන්ධයෙන් බොහොම සාධනීය ලෙස ඉදිරිපත් කරපු අදහස් අපි පහුගිය කාලේ දැක්කා. විශේෂයෙන්ම මම කතා කරන්න කැමති මෙහි මේ යටිතල පහසුකම් සේවා සැපයීම, විදුලි සංදේශ සේවා සැපයීම, සමුද්‍රීය කේබල් ගොඩ බිමට සම්බන්ධ කරන ස්ථාන පහසුකම් සැපයීම ආකාරයට මේ බලපත්‍ර නිකුත් කිරීම කියන කාර්ය සම්බන්ධයෙන් මම හිතනවා එය සුවිශේෂී වෙනස්කමක් මේ පන තුළ ගැබ් වෙලා තියෙනවා. ඉතින් අපිට අපි වෙනස් වෙන ලෝකෙත් එක්ක මේ කටයුතු පිළිබඳව වෙනස් විදියට හිතලා වෙනස් ආකාරයට කටයුතු කරා යන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මගේ සුභාශිංසනය කරනවා අපේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ ඒ වෙනුවෙන් කටයුතු කරපු සියලුම රාජ්‍ය නිලධාරීන්ට මේ මොහොතේ අපි මේ තාක්ෂණික ක්‍රමවේද හරහා ඉදිරියට යන්න ඕනේ. අපිට ලෝකෙත්ක ගමන් කරන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංසද සංදේශ න්‍යාපන පනත් කෙටුම්පත් වගේ පනත් කෙටුම්පත් තුළ ලෝකෙත්කට වැඩ කරන්න පුළුවන් වෙනස් වීම ඇති කිරීම තුළේ. විශේෂයෙන් අද අපි පෝට් සිටි එක ඇති කරලා තියෙනවා. මේ පෝට් සිටි එක හරහා අපි ලෝකෙත් එක්ක ගමන් කරන ආයෝජන ගියනකොට ඒ ආයෝජන වලට ගැළපෙන තාක්ෂණය අද වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ ආකාරය යටිතල පහසුකම් වෙනස් කරලා. දැන් අපේ මන්ත්‍රීවරයෙක් චෝදනාවක් මුඛයෙන් කතා කරා, මේ අමාත්‍යාංශය විදුලි සංදේශ න්‍යාපන දෙපාර්තමේන්තුව මේ කාරණය ජනාධිපතිතුමා හමුවේ තියෙනවා කියලා. ඉතින් මම සමහරලාට අපි ජනාධිපතිතුමා සේනාධිනායකයා හැටියට එතුමාට අත් නොහල අයිතියක් තමයි ඒ රාජ්‍ය ආරක්ෂාව කියන කාරණය. මම හිතන්නේ මේ සම්බන්ධව මේ පනතර විරුද්ධව මේ පනත වෙනස් වෙන්න ඕන කියලා පෙත්සම් ඉදිරිපත් කරපු අය ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඒ අයගේ සබ්මිෂන් වලදී කෙස් පැලලා තර්කගෙන ආව මේක රාජ්‍ය ආරක්ෂාවට තර්ජන කියලා. ඉතින් එහෙම බැලුවාම ජනාධිපතිතුමා මේ කාරණය සම්බන්ධයෙන් වගකීම දැරීම මම හිතන්නේ දේශපාලන අවස්ථාවයක් කියලා ඒක විවස්ථානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අපි දකිනවා රාජ්‍ය ආරක්ෂාව කියන තත්ත්වය ජනාධිපතිතුමාට අත්හැරීමේ හැකියාවක් නැහැ කියන කාරණය. ඒකම මේ අවස්ථාවේ ගරු සභාපතිතුමනි, මම අවස්ථාවක් කරගන්නවා දේවල රත්මලාන සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට එහි හිටපු අමාත්‍යවරයෙක් වන සී.වි. ගුණරත්න මැතිතුමා සම්බන්ධයෙන් මගේ මතකය අවදි කරන්න. මොකද එතුමා 1935 අප්‍රේල් 17 වෙනිදා දෙහිවල උපත ලැබලා අපි කවුරුත් දන්නවා 2006 ජූනි 7 වෙනිදා රණවීර දුරේවිරුවෙන් රත්මලානේ බොරුපල හන්දිය පසු කරනකොට ඔහුගේ බිරිඳ සහ තවත් 24 දෙනෙක් කුරිරු බෝම්බ ප්‍රහාරයකට ලක් වෙලා බියන්. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා ඔහුව ස්මරණය කරන්න, ඔහුගේ දේශපාලන හිතවතුන්ට ඒ පවුලේ අයට සියලු දෙනාට ඒ ශෝකය කරන්න. මොකද එතුමා මිය ගිහිල්ලා අවුරුදු 24ක් බවට පත් වෙනවා මේ පසුගිය 27 වෙනිදාට. ඒකම එතුමා කරපු විශාලම වැදගත් සේවයක් තමයි මේ අවුරුදු ගණනාවක් තිස්සේ ලුණාව ඇලමාර්ග ව්‍යාපෘතිය තුළ ඒ ප්‍රදේශයේ ඒ ගම් වතුර ප්‍රශ්නේ එතුමා විසඳුවා. අද වෙනකොට ඒ ඇල පද්ධති ඒ කානුවල තියෙන බට අද දිරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මම සතුටු වෙනවා ඒ කාරණා සම්බන්ධයෙන් අද අපගේ මධ්‍යගත අයවැය තුළ මගේ ප්‍රතිපාදන එක්ක අද ඒ ඇල සංවර්ධන වීම පවතින. ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම අද දිනේ අපි දේශපාලන තත්ත්වය ගැන කතා කරොත් දැන් බොහොමයක් දෙනෙක් කතා කරපු කාරණාවක් තමයි මේ ජනාධිවරණේ කල් දාන්න යනවා කියන කාරණේ. දැන් මේක ජනාධිපතිතුමාගේ ගිරුවට දැම්මා කවුරු හරි සාමාන්‍ය පුරවැසියෙක් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අඩුවක් ගොනු කරොත් ඒක ජනාධිපතිතුමාගේ account එකට දාන්න උත්සාහ කරා. සමහරකෝ මේ ප්‍රතිසම් කරු ජාතික ලයිස්තු කියන යම් දේශපාලන පක්ෂක. හැබැයි ඉතින් එහෙම ජාතික ලයිස්තු වල දේශපාලන පක්ෂක ඉන්නවා කියලා කියනවා නම් අර පාස්කු ප්‍රහාරය කරපු ඉබ්‍රාහිමුත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු ඉන්නවා. හැබැයි ලැජ්ජාවක් නැතුව ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝම කියනවා මේකම ජනාධිපතිතුමාගේ කාර්යයක්ද කියලා. පැහැදිලිව කියන්න ඕනේ, චෝදනා එල්ල කරා. හැබැයි අද වෙනකොට පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. මේ රටේ ඕන පුරවැසියෙකුට තියෙනවා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දාන්න සභාපතිතුමා. ඒකේ තීන්දුව తీර ගන්න, ඒක නිෂ්ප්‍රභ කරන්න. දැන් මෙතන ගැටලුව වෙලා තියෙන විරුද්ධ පක්ෂ සමහර ලාවට තමන්ට වාසි වෙනකොට අධිකරණය හොඳයි කියනවා, අවාසි වෙනකොට නරකයි කියනවා. හැබැයි අපි කිසිම වෙලාවක සමහර මේ අද කතා කරන විනිශ්චයකාරරු මේ ගරු සභාවට ගේනවා කියන කාර්ය සම්බන්ධයෙන් කතා කරන සමහර මන්ත්‍රීවරුන්ට මතක නැහැ මේ රටේ අග්‍ර විනිශ්චයකාරවරයෙක්ව ඉවත් කරන්න මේ අධිකරණයට ඒ අවශ්‍ය ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වුණා. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒක අපි මේ අධිකරණයට කරන බලපෑමක්වත් එහෙම දෙයක් නෙමෙයි. සාමාන්‍ය ක්‍රමවේදයේ අපි කවුරුත් දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා තමයි පාර්ලිමේන්තුව තුලින් අධිකරණ හරහා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම් මේ චෙක් ඇන් බැලන්සස් වල යම් ආකාරයේ යම් අධිකරණ බලයක් හෝ යම් බලයක් අභිභවා යනවා නම් මේ ආයතන එකිනෙක එය නියමාකාරයෙන් පාලනය කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන තුල ක්‍රමයක් තියෙනවා. ඒක ප්‍රතිඵලයක් තමයි ඉහළ අධිකරණවල විනිශ්චකාරරුන්ගේ යම් ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අධිකරණය සම්බන්ධයෙන් මේ විවස්සදාකට මැදිහත් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම එතනගේ කාර්යය නවත්තනවා. එකම කරු සභාපතිතුමනි, දැන් මේ වෙනකොට ලංකාව පුරා සමහර ත්‍රස්තවාදී ප්‍රසිස්වාදී දේශපාලන යාන්ත්‍රණ උත්සාහ කරනවා මේ රට ආර්ථික වශයෙන් යන්තම් කෙලින් කටින් ඉස්සරහට එනකොට මේ තියෙන තත්ත්වය තුළ මෙරට ආපහු ආපස්සට හරවන්න. මේ අය ත්‍රස්තවාදී ගරු සභාපතිතුමනි, මේ අය පැහැදිලිවම ආර්ථික ත්‍රස්තවාදී. මේ අමාරුවෙන් මේ රට ඉහළට යනකොට ඉස්සරහට යනකොට අපි රටක් හැටියට IMF එකට ගිහිල්ලා මේ කියන ගිවිසුම් කතරීම් එක්ක ඉස්සරහට යනකොට අද උත්සාහ කරන කකුලෙන් අඳින්න. දැන් මම පුංචි සටහනක් ගැන මම කතා කරන්න ඕනේ. දැන් අපි IMF එකේ ගත්ත සාර්ථකත්වයේ පව අවංගව මෙයට සතුරු වෙන්න බෑ. දැන් මේ අය කියන, දැන් මම සමහර රටවල් ගැන නිතරම මේගොල්ලෝ කියනවා. එහි තත්ත්වයන් සම්බන්ධයෙන් මම පුංචි ලේඛනයක් ගොනු කරනවා. කරු සභාපතිතුමනි, ලෙබනනය 2020 මාර්තු තමයි නාය අත්තිටවන්නේ. IMF එකේ අනුමැතිය ලැබිලා නැහැ. උද්ධමනය 2023 268යි. 2024 මැයිනකොට එහි එක ඒ වෙන විට ලෙබනන් පවුම් එකක් වෙනවා ඩොලර් එකේ අගේ 1500ක්. 2024 යුරු වෙනකොට ලෙබනන් පවුම් එකක් වෙනවා 89500ක් වෙනවා. ගානාව නාය අත්තිටවන්නේ 2020 දෙසැම්බර්. IMF අනුපැති ලැබෙනවා 2023. නමුත් උද්ධමනය ගත්තාම 2022 154යි. 2023 මැයි වෙනකොට 123යි. සැම්බියාව 2020 ජූලි තමයි ණය නවත්වන්නේ. 2022 අගෝස්තු අනුපැති ලැබෙනවා IMF එකේ. ඒ වෙලාවේ උද්ධමනය 2022 ජූලි 29.8යි. 2023 ජූලි වෙනකොට 15.2යි. චාඩ් 2021 තමයි ණය නවත්වන්නේ. තාම IMF අනුපැති ලැබිලා නැහැ. උද්ධමනය 8යි. නැවත 2023 උද්ධමනය 6ට අඩු වෙලා තියෙනවා. චාඩ් ෆ්‍රාන්ස් එකක් ඩොලර් එකේ ගත්තොත් එහෙම අගය 676ක් කියලා තියෙනවා. අද 611ක් කියලා තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තාම 2022 තමයි අපි ණය නවත්වන්නේ. 2023 මාර්තු IMF අනුපැති අපිට ලැබෙනවා. 69.8ක් තමයි අපේ උද්ධමනය 2022. අපි අද වෙනකොට 2023 ජූනි වෙනකොට 101.7යි උද්ධමනය. 2022 නොවැම්බර් අපේ ශ්‍රී ලංකා රුපියල් 367යි 740ක් වෙනවා ඩොලර් එක. 2023 ජූනි වෙනකොට ඩොලර් එක 305ට බහැලා තියෙනවා. හැබැයි මෙහෙම තියෙද්දි මේම ආර්ථිකව ඉස්සරහට යද්දි ආර්ථික වශයෙන් ගොඩනැගිලා අපි ඉස්සරහට යද්දි කරු සභාපතිතුමා, මේ අය අද වෙනකොට මේ විදිහේ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය කියන වර්ජන රැල්ල පිටිපස්සේ කවුද ඉන්නේ? කරු සභාපතිතුමනි, රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්ති සමිති එකතුව ඉල්ලන්නේ රුපියල් 25000ක්. රුපියල් 25000ක් දෙන්න කිව්වොත් කරු සභාපතිතුමනි, තව 100 තුලකින් වැට්ටක වැඩි කරන්න වෙනවා. කොහොමද මේක අපි කරන්නේ? එතකොට අනුපද්ද සංවිධානය දෙනවා මෙතන 101ක්. මේකේ කවුද ඉන්නේ? ප්‍රධානියා චන්දන සූර්යාරච්චි, මධ්‍යම කාර්යක සමික JVP, යූ පලියවැඩන JVP ක්‍රියාකාරක, චාමර මධ්‍යම කළුගේ හිටපු රාජ්‍ය සභා මන්ත්‍රී JVP, කළමනාකරණ සේවා වෘත්තීය සමිතිය එකමුතුව, මෙහි වෘත්තීය සමිති 10යි, යූ පලියවැඩන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය, වැටුප් ශ්‍රමිත අයිබත් නොකිරීම, මහින්ද ජයසිංහ ජවිපේ මධ්‍යම කාර්ක සමික, පූජ්‍ය වලමුල්ලේ උදිත හිමි ජවිපේ ජාතික භික්ෂු පෙරමුණ, සුලිල් ප්‍රේමතික තිලක JVP ක්‍රියාකාරී, වාස් ගුණවර්ධන පෙරටුගාමි, ඒකාබද්ධ තැපල් වෘත්තීය සමිති පෙරමුණ ජගත් මහින්ද ජවිපේ ක්‍රියාකාරී, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංධානය, පූජ්‍ය ටම්පිඩියේ සුගතානන්ද හිමි දම්බික උණසිංහ මේ අය පෙරටුගාමි, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පූජ්‍ය ටම්පිඩියේ සුගතානන්ද හිමි, මේ සියලුම දෙනා අද ජවිපේ හෝ ජවිපෙන් කැඩිච්ච දේශපාල සංවිධානය, එහෙම නැත්නම් පැසිස්වාදී දේශපාල සංවිධානය. ඉතින් මේ අය දැන් අර මං පෙන්නපු ලෝකෙ අනිකුත් බංකොලොත් වෙච්ච රටවල් එක්ක අපි කොහොමද ඉස්සරහට ආවේ සහ අපි ඉදිරියට යන අතරතුර ඒ අය අපි ඒ පෙන්නුම් කරන ජයග්‍රහණ හමුවේ අද ආපහු කකුලෙන් අදිනවා. මං අහන්නේ කරු සභාපතිතුමනි, පොය තුනකින් ඔය කියන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායක මහත්මයා මේ රටේ ජනාධිපති වෙනවා නම් ඇයි මේ පෝය තුනක් යනකම් ඉවසන්න බැරි? හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාට පුළුවන් නම් එහෙම විශ්වාසයක් තියන්න. මං ප්‍රශ්න කරන්නේ ඇයි මේ රටේ දරුවන්ගේ ඉගෙනීම ඒ අනාගතේ උකස් කරන්නේ? ගරු සභාපතිතුමනි, මම කියන්න කැමති මේ 1965 පස්සේ ඉඳලා අද වෙනකම් ජනතා විමුක්ති පෙරමුණ ඔබතුමාත් කලක් නියෝජනය කරා. ඔබතුමා මෙතන මුල්ලාසල ඉන්නකොට මම මේ කතා කරන්න ලැබිච්ච කැමති, මොකද ඔබතුමා හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. මට අධ්‍යයනය කරන හැබැයි ඔබතුමාට හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ගරු සභාපතිතුමනි, 1965 ඉඳලා අද වෙනකම් දැන් මේගොල්ලෝ කියලා අවුරුදු 75ක ශාපයක් කියලා, එදා ඉඳලා අද වෙනකම් සෑම ආණ්ඩුවකටම මුක්කු ගහලා සෑම පාලන තන්ත්‍රයකටම මේ අය සම්බන්ධ වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මම මේක මේ ලියාගෙන ආපු කාරණා ටිකක් මම මේ කියවනවා. 1985 ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂයේ චීන පිළෙන් රෝහණ විජේවීරව නේරපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා වෛරී දේශපාලන සම්ප්‍රදාය ආරම්භ විය. දේශපාලන වශයෙන් ප්‍රතික්ෂේප වීමේ මානසික පීඩනයේ විජේවීර මුදා හැරියේ සමාජ වෛරයකිනි. සමාජ වෛරය නැමැති ගර්භාෂයේ ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂය බිහි විය. එම ගර්භාෂයෙන් උපත ලද මෙම දේශපාලන පක්ෂය තම වෛරී දේශපාලන රික්තකය නැත්තම් හැරියස් එක කවර් කරගත්තේ මර්ධනය මුදා හැරීමෙනි. මේ සඳහා ඔවුන් අපූර්ව න්‍යායක් ඉදිරිපත් කර ලදී. එනම් ධනපති පන්තියට එරෙහිව පීඩිතයන්ගේ සටන ලෙස සාධාරණකරණය කරමිනි.
ඔබතුමාට තව විනාඩික කාලයක් තිබෙනවා මන්තුමා.
කරස බවතුමා, මට විනාඩි දෙකක් දෙන්න. මේ කොළ අපේ ආණ්ඩුවෙන් අඩු කරගන්න, මම මේ ටික වඩා කියවලා ඉවර කරන්න ඕනේ. අපි කතා කරගමු, මම ආණ්ඩුවෙන් අරන් දෙන්න වෙලා. එනම් ධනපති පන්තියට එරෙහි පීඩිතයන් සටන ලෙස සාධාරණකරණය කරමිනි. ඒ සඳහා ඔවුන් පන්ති පහක් හඳුන්වා දෙලා දී පන්ති පහ ශ්‍රී ලංකා ධනේශ්වර අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, ලාංකේය විප්ලවය උපාය උපක්‍රම සහ ගතියුතු මග. හැබැයි 6 වෙනි පන්තිය ෆේස්බුක් එකේ මම දැකලා තිනවා තමන්ගේ ඥාතීන් හා බිරිඳට වත්කම් උපයා ගැනීමේ මග කියලා එක ෆේස්බුක් එකේ තමයි එහෙම තිබ්බේ. මෙම පන්ති පහ ශ්‍රී ලංකාර කරගත් තරුණ තරුණියන් දේශපාලන විප්ලවයක් සඳහා තම ජීවිත කැප කරලා දී හුදෙකම පන්ති පහ සමාජ විරෝධී ආකල්පවල ප්‍රතිඵලයක් මිස ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කන්ධා වූ ධනාත්මක ප්‍රවේශයක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඇතිව 1970 පීඨවල ලැබූ ජාතික සමගි පෙරමුණ ආණ්ඩුවට එරෙහිව 1971 දී කැරලක් දියත් කරන්නේ රෝහණ වජීරයන්ගේ සමාජ දේශපාලන වෛරය සංසිඳුවා ගැනීමටය. මැතිනිය ඝාතනය කර ආණ්ඩුව වලේ ලබා ගැනීමට උත්සාහ දැරීය. 6000ක පමණ තරුණ තරුණියන් ඝාතනය වූ අතර මැතිනියගේ ජාතික සමගි පෙරමුණ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්න යෙදුණු දේශීය ආර්ථික පදනම් කරත් ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් විය. මේ හේතුවෙන් භාණ්ඩ හැකියක් ඇතිවීම, පෝලිම් යුගයක් නිර්මාණය විය. මැතිනියගේ 7 අවුරුදු ශාපය ලෙස දේශපාලන සටන් පාටයක් සමාජගත කළ ජනතා විමුක්ති පෙරමුණ ජේ.ආර්. ජයවර්ධන බලයට ගැනීම සඳහා රොනී ද මැල් සමග කුමන්ත්‍රණය කළේය. 1973 ජේ.ආර්. ජයවර්ධනට 6 පාක බලයක් හිමිකර වූයේ විජේවීර විසින් මැතිනියට එරෙහිව එල්ල කර අරගලවල කැරලි කළ ප්‍රතිඵලයක් වශයෙනි. 1973 දී ජේ.ආර්. ජයවර්ධන නව ආර්ථික වැඩපිළිවෙළක් හඳුන්වා දුන් අතර විවෘත ආර්ථිකය නම් විය. එයින් භාණ්ඩගේ නිමා වී පෝලිම් යුගයේ අවසන් විය. එමෙම 71 එමෙම 77 බලයට පැමිණි ආණ්ඩු ධනපති ආණ්ඩු ලෙස හම්වඩු ගසා නැවත ආණ්ඩුවල ක්‍රියාකාරීත්වයෙන් කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය. 1982 මහා වැඩවර්ජනයේ පිටුපසින් ජනතා විමුක්ති පෙරමුණේ 83 ජූලි දෙවල ජනතාවට එරෙහිව දකුණේ ක්‍රියාත්මක වූ ම්ලේච්ඡ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත ක්‍රියාත්මක විය. කළු ජූලිය ලෙස ප්‍රසිද්ධ වූ ත්‍රස්තවාදී ක්‍රියාව නිසා දේශපාලන පක්ෂ ගණනාවක් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් තහනම් කරලා දී තහනම් කරලද දේශපාලන පක්ෂය තම නිර්දෝෂීභාවය අධිකරණයට ඉදිරිපත් කර යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වූ වාසුදේව නානායක්කාර වික්‍රමබාහු කරුණාරත්න එවන් දේශපාලන පක්ෂ නායකයන්ය. එහෙත් විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සැඟවී විප්ගතව ආයුධ සන්නද්ධව ජේ.ආර්. ජයවර්ධන පාලනයට එරෙහිව භීෂණ ඇති කරලා දී ඒ සඳහා එවක අගමැතිවරයා වූ ප්‍රේමදාස මහතාගේ ආශිර්වාදය ජනතා විමුක්ති පෙරමුණට හිමිය. ජේ.ආර්. බලයෙන් පහ කිරීම සඳහා ප්‍රේමදාස සහ විජේවීර අතර රහසිගත කිවිසුමක් තිබිණි. උතුරේ ප්‍රභාකරන්ගේ ඊළම් යුද්ධයට අමතරව දකුණේ සිවිල් යුද්ධය හා සමාන භීෂණයක් පැවතිනි. රණසිංහ ප්‍රේමදාස චනාතුරයා දෙකොණ පත්තු වෙන විලක්කුවක් තමන් බාරගත් බව ප්‍රකාශ කළේ මේ නිසාය. රෝහණ විජේවීර මැතිරියට එරෙහිව ජේ.ආර්. කිනාව වගේම ජේ.ආර්.ට එරෙහිව ප්‍රේමදාස බලයට ගැනීමට භීෂණ හේතුය. එහි ප්‍රතිඵලය වූයේ ප්රේමදාස පාලය තුළම ජේවීර විජේවීර ඝාතනය වීමයි. ජනතා විමුක්ති පෙරමුණ කලින් කලට දේශපාලන පක්ෂ බලයට ගැනීම කටයුතු කළ අතරම එම පක්ෂ බලයෙන් පහ කිරීමට කටයුතු කළේය. මේ නිසා රටේ දේශපාලන අස්ථාවර භාවයක් නිරන්තරයෙන් බැතිවිය. 1994 චන්ද්‍රිකා පත්‍රිය බලයට ගැනීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකාට එරෙහිව මහින්ද රාජපක්ෂ බලයට ගැනීමට කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ බලයට ගැනීම ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ එරෙහිව සරත් පොලිසිකාව බලයට ගැනීමට උත්සාහ දැරිය. මෙම උත්සාහය අසාර්ථක වූවල කුමන්ත්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාව බලයට ගැනීමට නායකත්වය ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ රූකඩයක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂතුන් හිරගෙවල් තුල ගාල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම් මත දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවා නීත්‍යානුකූල බලයක් ලබා දෙල්ලදී ජාතික ආරක්ෂා දුර්වලී පාස්කු ප්‍රහාර බෝම්බේ සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ යහපාලන කාලය තුලය. සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම, ආර්ථිකය නැති ආර්ථික වස්තබාල දුවීම, පාස්කු ප්‍රහාර හමුවේ ඍජු වගකීතු ස්වයං ඝාතකයන් දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂක ඉබ්‍රාහිම් මහතාගේ පුතුන් දෙදෙනෙකි. දුර්වල තිබූ ආර්ථික නැවත යථා තත්ත්වයේ පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කරද්දී කොවිඩ් ප්‍රසංගතයට රට මුහුණ දෙන්න සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් තුලිය. ආනයන අපනයන සීමා වී මුළු ලෝකයේම අගලුලා තිබෙන තත්ත්වයක ලංකාවේ ආර්ථික දුර්වල තත්ත්වයක පත්විය. ජීවිතයේද ආර්ථිකයේද කියන ප්‍රශ්නය තුල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජීවිත ආරක්ෂා කරන තීරණය කළ අතර එන්න අතුරුම ලබා දී මිනිස් ජීවිත කොවිඩ් ප්‍රසංගතයෙන් ආරක්ෂා කරන ලදී. මේ නිසා විදේශ විනිමය හිඟයක් ඇති වූ අතර ඒතු ඉන්ධන ගෑස් විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් වශයෙන් අන්තිම කොලේ සපේන් සේවාවන් සපයා ගැනීමට රාජ්‍ය අපොහොසත් විය. මේ තම අත්‍යවශ්‍ය සේවාවන් IBV පීඩනය මත සාමාන්‍ය ජනතාව සාමකාමී අරගලයකට වීදි බැස්සත් ඒ දේශපාල අරගලයක් දක්වා අරගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සූක්ෂම විය. එහි ප්‍රතිඵලයක් හැටියට 71-80 මෙන්ම භීෂණයක් නිර්මාණය කළ බලය අත්පත් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහයක් දැරිය. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මහජන ඡන්දයකින් පත් වූ ජනාධිපතිවරයෙක් තම ධුරයෙන් ඉල්ලා 84 ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයේ වැඩ බාරගත්තේ රටේ ආර්ථික කඩාවැටි රට බංකොලොත්තුව නීති ආධිපත්‍ය බිඳ වැටෙන අවස්ථාවකයේ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ තිබුණේ නීති ආධිපත්‍ය ස්ථාපිත කිරීමේ ප්‍රමුඛ කාර්යයයි. නීති ආධිපත්‍ය ස්ථාපිත කළ රනිල් වික්‍රමසිංහ මහතා බංකොලොත් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කළ කිරීමට කටයුතු කළේය. 76 වසරක සාපේ පිළිබඳ මහජන මත හා රැලි හදන ජනතා විමුක්ති පෙරමුණ 1965 සිට මේ දක්වා බලය ලබා ගැනීම සඳහා භීෂණය හා මර්ධනය ක්‍රියාත්මක කළ අතර ඉන් නොනැති රට අස්ථාවර කිරීම සඳහා ආර්ථික කඩාකප්පල් කිරීම සඳහා විවිධ උද්ඝෝෂණ හා අරගල ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂයකි. ආර්ථික සංවර්ධනය පිළිබඳ කිසිදු වැඩපිළිවෙලක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ජනතාව අතර වෛරය සමාජගත කරන දේශපාලන බලය ලබාගත හැකිව විශ්වාස කරන කණ්ඩායමකි. බලය ලැබීමට පෙර කියන කතා බලය ලැබුණු පසු ක්‍රියාත්මක කළ නොහැකි ලදරු දේශපාල සංවිධායක ගරු සභාපතිතුමනි හිටපු කුෂිකර මහත්මයා අනුර කුමාර දිසානායක මහත්මයා මේ වෙනකොට අපේ ප්‍රදේශවල දේශපාලන ක්‍රියාකරණයේ ගෙවල් වලට ගිහිලා බලපෑම් කරනවා. මේ කතාව මම ලියන්න හේතුව මෙන්න මේ කාර්යය. කැස්පෑවේ අපේ කාන්තාවක් මට කතා කරලා කියනවා, සර් අපිට මේ ඡන්ද කොලයක් දීලා යනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඡන්ද දෙන්නේ කාටද කියලා වරු ගණන් ගතක් කර කර අපිට කරදර කරනවා කියලා. ඒ වෙලාව මම ඒ තනතින් ඇහුවා, ඔබතුමීට අවශ්‍ය නීත්‍යානුකූල පිළිවෙලක් ගන්නද? ඒ තනතින් කිව්වා, නෑ අපි තව බාරක් බලමු සර්. තව සුබාරක් ඇවිල්ලා මට බලපෑමක් කරොත් මං පොලිසිය පැමිණිල්ලක් දානවා. මොකද හේතුව මට දේශපාල තීන්දුවක් ගන්න අයිතියක් තියෙන්න ඕනේ කියලා. කරු සභාපතිතුමනි කාලය ලබා දුන්නට බොහොම ස්තුතියි.
කරු මහත්මයා බොහොම ස්තුතියි. ඊළඟට ගරු අසංක නවරත්න මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. උලාසන ආරවුඩ ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත විවාද කරන අවස්ථාවේ මටත් වෙලාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අපේ රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නව වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ පුරාම සමාජයේ කතා වුණු කාරණා, ඒ වගේ මේ ශාස්ත්‍රීය ප්‍රගමනය සඳහා අවශ්‍ය වූ අවශ්‍ය නීතිමය රාමුවක් සැකසීමේ උවමනාව මේ පනත් කෙටුම්පත් සංශෝධනය හරහා ඉදිරිපත් කරලා තියෙනවා කියන කාරණාව අපි සඳහන් කරන්න කැමැති. ඒ වගේම මේ පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන විදුලි සංදේශ සේවා ක්‍රියාකරුවන්ට මෙන්ම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන්ට ඔවුන්ගේ සේවා ව්‍යාප්ත කිරීම, ඒ වගේම කොමිෂන් සභාවේ බලතල හා කාර්යයන් පුළුල් කිරීම, ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය කලාපවලට වෙන්කර දීම හා ඒ සඳහා බලපත්‍ර ලබා දීම, බලපත්‍ර කොන්දේසිවලට අනුව ක්‍රියා නොකරන බලපත්‍රධාරීන්ට දණ්ඩන නියම කිරීම ආදී කරුණු කාරණා ගණනාවක් මේ සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරන්න කැමති විශේෂයෙන්ම මේ සංශෝධන වහවහ ගේන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්නට නොවේ, අවංකවම මේ අනාගතයත් එක්ක ගැලපෙන ආකාරයට විශේෂයෙන්ම ලෝකයේ අනිත් රටවල් එක්ක සමගාමීව යන්න පුළුවන් ආකාරයට අපේ රටේ මේ ශාස්ත්‍රයේ උන්නතිය සඳහා තමයි කියන කාරණාව ජනගත කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. අපි ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක්, පාරදුෂ්‍ය වැඩපිළිවෙලක් ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකට සම්බන්ධ අපි පහුගිය කාලේ අත්විඳපු කාරණා කීපයක් මතු කරන්න කැමතියි. විශේෂයෙන්ම 2021 විදුලි සංදේශ නියාමන කොමිසම ආරම්භ කරා ගමට සන්නිවේදනය වැඩසටහන. ඒ වැඩසටහන හරහා දිස්ත්‍රික්ක 25 ග්‍රාමසේවක වසම් 14,000 ආවරණය වන පරිදි පාසල් දහසක ෆයිබර් තාක්ෂණයත් එක්ක ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලබා දෙන වැඩපිළිවෙලක් ආරම්භ කරා. අපි දන්නවා කොවිඩ් වසංගතය, ඊට පස්සේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයන් එක්ක මේ ව්‍යාපෘති අඩාල වෙන්නට ඇති. කුරුණෑගල දිස්ත්‍රික්කෙත් අපේ රාජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්නවා. කුරුණෑගල දිස්ත්‍රික්කෙත් විදුලි සංදේශ කුළුණු 40ක් අලුතෙන් ඉදිකිරීම සඳහා යෝජිත වෙලා තිබුණා. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරයා විදිහට මේ සම්බන්ධයෙන්ම සාකච්ඡාවක් ඇඳවලා ඒ වෙලාවේ මේ ව්‍යාපෘතිය භාර හිටපු අධ්‍යක්ෂකවරිය ගෙනල්ලා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරා ප්‍රගතිය පිළිබඳව. නමුත් අද වෙනකොට බොහොම සෝචනීය තත්ත්වයක් තියෙන්නේ. ඒ ව්‍යාපෘතිය පිළිබඳව මම දැක්කා 2023 අගබාසි භාගයේ අපේ රාජ්‍යමතුමත් ඒ ව්‍යාපෘතිය නැවත බලගැන්වීම සඳහා එතුමගේ කතාවක සඳහන් කරලා තියෙනවා කරුණු කාරණා ගණනාවක්. නමුත් ප්‍රායෝගිකව ගරු ඇමතුමනි, මහ පොළොවේ මම නියෝජනය කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහොම දුෂ්කරම ආසනයක් ගල්ගමු ආසනේ. ගල්ගමු ආසනේ අති බහුතරයක් ප්‍රදේශ මේ වෙනකොට සාමාන්‍ය දුරකථන සංඥාවලින්වත් ආවරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මහව අධ්‍යාපන කලාපේ පාසල් 188ක් තියෙනවා. මේ පාසල් 188න් අති බහුතරයක් පාසල් සඳහා මේ තාක්ෂණ පහසුකම ලබා දෙන්න අපිට බැරි වෙලා තියෙනවා. අපි දන්නවා ලෝකයේත් එක්ක හරියට අපි තරඟ කරන අවශ්‍යයි. ඔව් ඇමතුමනි,
දැන් ඔබතුමා සඳහන් කරපු ගම සමග ගමට සන්නිවේදන වැඩසටහන තුළින් දැනට ඒ ක්‍රම ඒක දැනටත් ක්‍රියාත්මක වෙනවා. ඒක ඇත්තරම ඊට වඩා කඩිනම් කරලා අපි අලුත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක දැනටමත් ක්‍රියාත්මක වෙනවා. පසුගිය වර්ෂයේ අපි හඳුනාගද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලෙන් පස්සේ පසුගිය වර්ෂය බලද්දී 276ක අවශ්‍යතාවයක් තිබ්බා මුළු රටේම. ඒ 276න් පසුගිය වර්ෂයේ විතරක් 55ක් මේ මුළු රටේම, කුරුණෑගල පමණක් නැමේ, කුරුණෑගල 34ක් තියෙනවා. ඒකෙන් මම හිතන්නේ දැන් 12ක් හරි 16ක් හරි අවසන් වෙලා තියෙනවා. ඉතින් ඒකේ 50ක් ඉවර කරා. මේ වර්ෂය 150ක් ඉවර කරන්නත් ලබන වර්ෂයේ වෙද්දී සියල්ලක්ම අවසන් කරන්නත් තමයි මේ වැඩ සටහන කරන්නේ. ඒකේ තිබ්බා අභියෝග කීපයක්. එකක් තමයි ඒ අවසරය ගන්න තියෙනවා ආයතන 18කින් විතර. ඒක එක කාරණාවක්. ඒක අපි දැන් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කළා. ඒක කඩිනම් කරලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් මේ විදුලි බිලත් එක්ක එක්ක ආයතන වලට ලොකු විදුලි බිලක් ලැබුණා. ඉතින් ඒක නිසා ඒකට අපි තවත් සහනයක් දීලා අපි ඒ විදුලි බිලෙන්ගොත් 50%ක් ගෙවනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැන් මේ වැඩපිළිවෙල කඩිනම් වෙලා තියෙනවා. ඊට අමතරව දැන් මේකේ මේ පනතත් සමග ඒකේ තියෙන බලපත්‍රයක් ලබා දෙනවා සර්විසස් වලට, එහෙම නැත්නම් පහසුකම් සැපීම සඳහා. ඒ පහසුකම් සැපීමට බලපත්‍ර තුන්වෙනි පාර්ශ්වයකට කරන්න පුළුවන්. දැනට කරන්නේ ඩයලොග් ආයතන වෙන්න පුළුවන්, මොබිටෙල් ආයතනය හෝ හත් වෙන්න පුළුවන්. ඒ තුන විතරයි. මේකේ වෙනම පාර්ශ්වයන් ඇවිල්ලා ඒගොල්ලන්ට දැන් මේක ඇත්තරම ඉල්ලීම කරේ දුරකථන සමාගම් වලින්. මොකද ඒගොල්ලන්ට තියෙන වැඩවලට තවත් වැඩක් මේක එක්කහුව වෙලා තියෙන මේ කුළුණු හදන එක. ඒක නිසා මේ වෙනම පාර්ශ්වයකට දෙන්න කියලා ඒක ජාත්‍යන්තර සම්මිතියට අනුව අපි ඒක තුන්වෙනි පාර්ශ්වයකට දුන්නහම මේක තවත් කඩිනම් වෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක කරනවා. අර පාසල් දාහේ වැඩසටහන දෙවැනි අදියරත් මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා. ඒ පැත්තේ තියෙන අඩුපාඩු තියෙන පාසල් තියෙනවා නම් මට දැනුවත් කරන්න. ඒකේ දෙවැනි අදියර හැටියට ඒ දුර මේ අන්තර්ජාල පහසුකම් තියෙන
ගරු මන්ත්‍රීවරයා තවත් විනාඩි දෙකක කාලයක් තිබෙනවා ඔබතුමාට.
නෑ මගේ වෙලාවෙන් ගන්න මේක. මේ IT පහසුකම් තියෙන
මගේ වෙලාව ගන්න එපා. මුලසන රු ගන්න.
ඒ පාසල් වලට මේවට මේ අපි ලබා දෙනවා මේ ස්මාර්ට් පන්ති කාමර. ඒ දුරකථන පහසුකම් මේ අන්තර්ජාල පහසුකම් තියෙන සමාගම්. ඒ වැඩ දෙකම ඒ ව්‍යාපෘති දෙකම ක්‍රියාත්මක වෙනවා.
බොහොම සුති ගරු ඇමතුමනි, ඇතරම හොඳ ආරංචියක්, සුභ ආරංචියක්. අපි පෞගේ කාලේ පුරාම විශාල අරගලයක් කරා. මේ වෙනකොටත් අපේ කලාපවල විශේෂයෙන්ම ගල්ගමුව නිකවැරටි යාපහුව වගේ දුෂ්කර ආසනවල අති බහුතරයක් ප්‍රදේශ සාමාන්‍ය ආවරණයක්වත් සිදුවන්නේ නැහැ. ඉතින් ඔබතුමා නැවත මේ ව්‍යාපෘතිය කඩිනම් කරලා මේ කටයුතු බොහොම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා උත්සාහය පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි කියන්න කැමති විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය ගැන අපි කතා වෙනවා. ඒ වගේම ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ගැන කතා වෙනවා. ඒ වගේම තාක්ෂණික වෘත්තිකයින්ට ඩිජිටල් නෝමෑඩ් වීසා වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න කතා වෙනවා. විද්‍යුත් ගෙවීමේ ක්‍රම පුළුල් කිරීම ගැන කතා වෙනවා. මේ සියල්ල අපි ලෝකයේත් එක්ක සමගාමීව යා යුතු කාරණා. අපි මේ කටයුතු ටික කඩිනම් කිරීම අවශ්‍යයි. විශේෂයෙන්ම ඔබතුමා රාජ්‍ය අමාත්‍යවරයා විදිහටත්, ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිසමත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පනත හරහා ඒ ඔබතුමාලාට මුහුණ දුන්නු ගැටලු, ඔබතුමාලා මුහුණ දීපු ගැටලු निराකරණය කරගෙන මේවා කඩිනම් කරන්න අවස්ථාව ලැබේ කියන විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි කියන්නේ දැන් මේ ජනාධිපතිවරණයක් බොහොම අභිමුඛව තියෙන වෙලාවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා නැවත අපි මේ වෙනකොට විපක්ෂයේ ඉන්නේ. ඒතකොට ඔබතුමාලා අඬුවේ වග කිය යුතු පිරිසක් විදියට ජනතාව හමුවට යනකොට මේ කියන කාරණාවලට නැවත මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි 2020 2019 ජනාධිපතිවරණ වෙලාවේ අපි කියපු කාරණා තවමත් අපේ ප්‍රදේශවල ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා හිටින්නේ මේ ප්‍රශ්න ටික කඩිනම්ින් විසඳන්න. මොකද අපේ මේ මහව කලාපයේ පමණක් 56,000කට වැඩිය ළමයින් පිරිසක් මේ පාසල් 188 ඉගෙන ගන්න. ඉතින් මේ දරුවන් මුහුණ දෙන ගැටලු ටික අපිට විසඳන්නට අවශ්‍ය. අපිට ලෝකයේත් එක්ක සමගාමීව යන්නට නම් මේ අපේ ප්‍රදේශයේ වන්නියගෙන දරුවන් ඒ තරඟ කරන්නට ඒ සඳහා යොමු කරවන්න අපි වැඩිපුර අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒ නිසා මේ උතුමා කිව්ව කුළුණු වලින් මන් දන්නේ කුරුණෑගල අපේ කලාපේ නම් මෙතන මන්ත්‍රී කීප දෙනෙක් ඉන්න අපේ දිස්ත්‍රික්කේ එකක්වත් හැදුනේ නැහැ. මම හිතන සමස්තයක් ගත්තාම උතුමා කිව්ව කාරණා ටික හරි වෙන්නේ නැති. නමුත් මේ අපේ කලාපත් අපේ ප්‍රදේශත් කඩිනමින් ආවරණය කිරීම සඳහා මැදිහත් වීමක් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ විදුලි සංදේශ පනත් කෙටුම්පත හරහා උතුමාලා බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍ර දියුණු කරන්න, ඒ සඳහා මැදිහත් වීමක් කරන්න, ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය අපි සියල්ල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිනිසුන් මුහුණ දීලා තියෙන මේ ප්‍රධාන ගැටලු ටික විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න කියන කාරණාවත් මතක් කරමින් මට වේලාව ලබා දීම සම්බන්ධයෙන් මූලාසනයට අපි ස්තුතිවන්ත වෙමින් නවතිනවා. බොහොමත්ම ස්තුති.
බොහොමත්ම ස්තුතිවන්තමා. ඊළඟට අපේ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමා ඔබතුමාට විනාඩි 17ක කාලයක් තිබෙනවා.
මුලසරි සභාපතිතුමනි, ඉතාමත් කාලෝචිත පනතක් අපි දැක්කා රජය විසින් පසුගිය කාලේ ඉතාමත් ඵලදායි පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ අතරින් විදුලි සංදේශන පනත අද ගරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරනවා. වසර 28කට පස්සේ තමයි මේ පනත ගැන හිතන්න ඇහැරිලා තියෙන්නේ. එතෙක් මම දන්නේ මේ විෂය භාර හිටපු අමාත්‍යවරු හිටියද, ලේකම්වරු හිටියද, මේ රාජ්‍ය ආයතනවල නිලධාරි හිටියද කියන එක මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ පනත මුලින්ම 1991 තමයි මේ පනත ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ 96 සංශෝධනයක් වුණාට පස්සේ අවුරුදු 28කට පස්සේ තමයි මේ කාරණේ ගැන තේරුම් අරගෙන මේ පනතට සංශෝධනයක් ගේන්නේ. එනිසා ලෝකයේ අනෙත් රටවල් තාක්ෂණයෙන් ඉදිරියට යනකොට අපි ඉන්න තැනගෙන බැලුවහම අපි ඉතාම කනගාටු වෙන්න ඕන මුලසනේ සභාපතිතුමනි. ඉතින් ඒ නිසා මේකේ මූලික අරමුණ තමයි පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම, දූෂණය අවම කිරීම, එවගේම තිබුණ ඒකාධිකාරිය බිඳ දැමීම නව තාක්ෂණ රෙගුලාසි සමාගම් අතර තරඟකාරීත්වය මෙවැනි ගණනාවක් මේකට ඇතුළත් වෙලා තියෙනවා. දරුව අමාත්‍යතුමනි අපි අද විදුලි සංදේශන පනත ගැන කතා කරනකොට ලෝකයේ අනෙකුත් රටවල් මේ තාක්ෂණය අතින් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියන එක ඔබේ මතුවාගේ අවධානයට යොමු කරනවා. ඉන්දියාවේ තියෙනවා DBT ඩිරෙක්ට් බෙනිෆිට් ට්‍රාන්ස්ෆර් කියලා සිස්ටම් එකක්. මේ වැඩසටහන හරහා ඍජුව තුන්වෙනි පාර්ශ්වයක් නොමැතිව බැංකු හරහා ගණදුණු කිරීමේ අවස්ථාව පාරිභෝගිකයට ලැබිලා තියෙනවා. අද අපේ රටේ විශාල වශයෙන් තෙන්නේ වංචා සිදුවෙන්නේ මුල්‍ය ගණතෙරු කෑෂ් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න. හැම දෙයක්ම ලෝකයේ අනිත් රටවල ලක්ෂයකට දෙකකට වැඩි මුදල් කෑෂ් ට්‍රාන්සැක්ෂන් කරන්න බෑ, ඩිරෙක්ට් බැංක් ට්‍රාන්ස්ෆර්ස් කරන්න ඕන. හැබැයි අපේ රටේ කෝටියක් හරි කෑෂ් ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්, බිලියන් එකක් බෑග් වල දාගෙන ගිහලා මුදල් ගණදුණු කරන්න පුළුවන්. ඉඩමක් විකුණනකොට, වාහනයක් විකුණනකොට බෑග් එකේ සල්ලි ටික දාගෙන ගිහලා මුදල් අතමාරු කරගන්න. හැබැයි ඉන්දියාවේ මේ ක්‍රමවේදය තුළ ඒ කිසිවක් කරගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට අපි බ්‍රසීලයේ ගත්තොත් ට්‍රාන්ස්පරන්සි ප්‍රොටෙල් කියලා තියෙනවා, ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. මේක ඕනෙම රටේ ජනතාවට ජනතාවගේ වියදම්, රජයේ වියදම් මේ සියල්ල බලාගන්න හැකියාව තියෙනවා. ඕනෙ කෙනෙකුට ඔන්ලයින් ගිහිල්ලා බලන්න පුළුවන් ඒ රජයේ වියදම් මොනවද කරන්නේ. ඕනෙ කෙනෙකුට මේක බලාගන්න පුළුවන්. හැබැයි අපේ රටේ එහෙම ක්‍රමවේදයක් නැහැ මිතු කරුණි. අපි ගත්තොත් එස්ටෝනියාවල තියෙනවා ඊ ගවර්නන්ස් සිස්ටම් එකක්. එයාට පුළුවන් ඕනෙ වෙලාවක ඒගොල්ලන්ගේ රටේ තියෙන ඩිජිටල් ඐඩෙන්ටි කාඩ් එක. අපි තාම මෙතෙන්ද ගිහිල්ලා නැහැ. ඒ විතරක් නෙමෙයි, රෙසිඩෙන්සි ඔන්ලයින් වෝටින් මේ ඩිජිටලයිසේෂන් එක කොච්චර ඉදිරියට ගිහිල්ලා තියෙනවද ඒ රටවල්. හැබැයි අපි තාම පිටිපස්සේ. ඊළඟට අපි ගත්තොත් සවුත් කොරියාවල ඊ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක. සියලුම ටෙන්ඩර් ගණදෙනු කරන්නේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එකකින්. මේක තුළ විශාල වශයෙන් දූෂණ අක්‍රමිකතාවම කරගන්න පුළුවන්, නැති කරන්න පුළුවන්. ඒ නිසා ඔන්ලයින් ප්‍රොකියුමන්ට් සිස්ටම් එකට යන්න පුළුවන් නම් මේ රටේ මේ දූෂණ අක්‍රමිකතා නවත්තන්න සියලු කටයුතු කරන්න පුළුවන්. ඒ නිසාද සවුත් කොරියා වගේ රටවල්, දකුණු කොරියා වගේ රටවල් අද දියුණු වෙලා තියෙනවා. ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි, ඒ විතරක් නෙවෙයි, අපි ගත්තොත් රුවන්ඩා, අපි ගත්තොත් ඉරම්බෝ ප්ලැට්ෆෝම් කියලා තියෙනවා. ඒකේ රාජ්‍ය සේවාවන් බොහොමයක්, වාහන බලපත්‍ර, තව විවිධ බලපත්‍ර. දැන් අද මේ ප්‍රාදේශීය ලේකම්කාරලා ස්ට්‍රයික් කරලා තියෙනවා. ඔය ස්ට්‍රයික් කරන ඔක්කොටම හොඳ දේ තමයි ඔන්ලයින් කරන එක. මේ නිකම් බොරුවට රාජ්‍ය සේවයට ලක්ෂ ගාණක් බඳව ගන්නවා, නිකම් පඩි දෙනවා, කිසි වැඩක් නැහැ. දවසකට ලියුම් දෙකක් ගහන්න නැහැ ප්‍රාදේශීය ලේකම්කාරයවල. ඒ නිසා මේව ඔන්ලයින් කරගත්තනම් මිනිස්සුන්ට ගෙදර ඉඳලා තමන්ගේ බදු ටික ගෙවා ගන්න බලපත්‍රය ගන්න එවැනි දේවල් ලොකු අනිත් රටවල් දරුවන්ඩා වගේ රටවල් වල කරලා තියෙනවා. ඊළඟ අපි ගත්තොත් කෙන්‍යා ඉන්ටග්‍රේටඩ් ෆයිනෑන්ෂල් මැනේජර් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක කියලා, ජනතාවගේ මූල්‍ය විනිවිදභාවය පිළිබඳ ඕන විදියට බලා ගන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. ඊළඟට යුක්‍රේන් අපි ගත්තොත් ප්‍රසෝරෝ පබ්ලික් ප්‍රොකියුමන්ට් සිස්ටම් එකක් තියෙනවා යුක්‍රේන් වල. ඒ නිසා මේ වගේ දේවල් ඒ අනෙකුත් රටවල් අද මේ සියලුම ටෙන්ඩර් ක්‍රම තියෙන ප්‍රොකියුමන්ට් සිස්ටම් එකකට දාලා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි, අපි ගත්තොත් සිංගප්පූර් වල කරප්ෂන් රිපෝර්ටිං ඇන්ඩ් ඉන්වෙස්ටිගේෂන් කියලා තියෙනවා සිස්ටම් එකක්. ඒකේ ඕනෙම කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන් මේ සිස්ටම් එකට කියලා මේ වෙන දූෂණ අක්‍රමිකතා පිළිබඳව. ඒ පිළිබඳ හොයා බලනවා අපේ රටේ අඩුගානේ අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක්. නියම හොරකම් පිළිබඳ කතා කරත් ඒව කරන්නේ නැහැ. දේශපාලන අධිකාරිය කවුරු හරි කරොත් කර විතරයි ඒව ගැන හොයන්නේ. ඒ අතින් බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. අද මුල අපේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා අපේ රටට වැඩිම ආදායම ගෙනත් දෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හදන්න කියලා රමිස් කියලා බිලියන 10ක් සල්ලි මැදලා අද වෙනකොට අවුරුදු 12යි තාම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බැරි වුණා මේ කටයුත්ත කරගන්න. කුලස්සනේ සභාපතිතුමනි, අපේ වැඩිම රජයට ආදායම් ලබා දෙන ආයතනයට රුපියල් බිලියන 12ක් වැය කරලා අපිට තාම බැරි නම් ඒක ඩිජිටලයිස් කරන්න අපි කොහෙද ඉන්නේ? ඒ නිසා ජනාධිපතිතුමා මේ තරුණ ඇමතිතුමෙකුට මේක බාර දුන්නේ, ඒ කියන්නේ විශ්වාසය තියලා. ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ තීන්දුව ගන්න මේවා ගැන. ඊළඟට අපි ගත්තොත් සුරාබදු දෙපාර්තමේන්තුව වයස ගත්තොත් අවුරුදු 27යි. තාම සිස්ටම් එකට එක්කහුව කරන්නේ අතෙන් කෙනෙක් ඉදලා තමයි ටයිප්. ඔන්ලයින් සිස්ටම් එකක් නැහැ. අපේ රටේ තුන්වෙනියට වැඩි ආදායමක් ගෙනත් දෙන සුරාබදු දෙපාර්තමේන්තුව. සුරාබදු දෙපාර්තමේන්තුව තාම ඩිජිටලයිස් කරගන්න බෑ. මේයේ ප්‍රධාන දක බිලියන 3ක් ඉල්ලලා තියෙනවා. ඩිජිටලයිසේෂන් එකට යන්න සල්ලි ඉල්ලලා තියෙනවා. තාම එකතන සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රේගුව ගත්තත් බාගෙට රේගුවේ තොරතුරු සියල්ල දෙන්නේ නැහැ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඊළඟට ඔබතුමා ගත්ත ඉතින් RME එක අද වාහන විශාල වශයෙන් මෝටර් ප්‍රහාණ දෙපාර්තමේන්තුවේ දූෂණ අක්‍රමිකතාව ගණනාවක් වෙනවා. ලංකාවට වාහන ගෙන්නන එක නවත්තලා හැබැයි වාහන 4000ක් 5000ක් ලියාපදිංචිල එළියට අවිලා. ඒ නිසා අපි මේව අපේ කාර්ක සභාව වලට ගෙන්නලා කතා කරා. හැබැයි මේ කිසිම නිලධාරියෙක් කැමති නැහැ ඩිජිටලයිසේෂන් එකට යන්න. බාබුතුමාට වගකීමකින් කියනවා මේ රටේ රාජ්‍ය නිලධාරීන් කැමති නැහැ ඩිජිටලයිසේෂන් සිස්ටම් එකට. ඒගොල්ලෝ කැමති නැහැ ඩිජිටලයිස් කරන්න. ඒක කරපු ගමන් හොරකම නවතිනවා. දූෂණය නවතිනවා. අතයට ගණදෙනු නවතිනවා. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා පැහැදිලි තීන්දුවක් අත රජයේ ප්‍රතිපත්තියක් ඇටියට සියලු ආයතන අනිවාර්යෙන් ඩිජිටලයිස් කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ සියලුම රාජ්‍ය ආයතන ඔබතුමා ගත්තුතින් අද බලන්න පාස්පෝර්ට් 20කට ගිහිල්ලා මම දැන් බැලුවා මගේ ටෙලිෆෝන් එකේ මිනිස්සු බයිනෝ අම්මා මුත්ත නැතුව. ඇයි? ස්ට්‍රයික් කරලා. ලෝකයන්ිත රටවල යන්න උවට කරන්න ඕනේ නැහැ. මේ ඔක්කොම ඩිජිටලයිස් කරන්න ඕනේ. පාස්පෝර්ට් ගන්න පොලිමේ යන්න ඕනේ නැහැ. ඒ නිසා මේ සියල්ල ඐඩෙන්ටි කාඩ් එක ගන්න පොලිමේ ඉන්නවා. හැඳුනුම් පතකට ගන්න මාස ගණන් ඉන්නවා. මේවා ඔක්කොම ඔන්ලයින්. කොළස්සනේ සභාපතිවරණේ ලෝකයන්ිත රටවල් මට ඔබතුමාට උදාහරණ ගණනාවක් කියන්න පුළුවන් රටවල් ගණනාවක. අද කොනතරම් ඉදිරියට ඩිජිටලයිසේෂන් එක ගිහිල්ලත් අද තාක්ෂණයේ කොච්චර ඉදිරියට ගිහිල්ලත් මේ තාක්ෂණයේ ඉදිරියට යෑම තුළ දූෂණ වංචා මොනතරම් අවම වෙලා තියෙනවද කියලා කියන්න ඕනේ. අද බලන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කියලා බැලුවම 200ක් විතර ඉන්නවා. හැමෝම කොළපුරවනවා පොත්පුරවනවා මොකටද? මේ සියල්ල ඩිජිටලයිස් කරන්න ඕනේ. මේ සියලුම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ටික ඩිජිටලයිස් කරන්න ඕනේ. ඒ නිසා මම නම් කියන්නේ එක අවුරුද්දක් රටේ සංවර්ධනය ඔක්කොම නවත්වුවත් කමන්නේ නැහැ. රටේ පාරවල් හදන එක නවත්තන්න, විදුලිය දෙන ඔය ඔක්කොම නවත්තන්න. සියලු සල්ලි ටික දාන්න ඩිජිටලයිසේෂන් එකට. මේවා දාලා හැම එකටම ප්ලැට්ෆෝම් එකක් හදන්න ඕනේ. එනිසා කරු අමාත්‍යතුමනි මේක තමයි විය යුත්තේ. එනිසා රටක මේ පාර්ලිමේන්තුව අපි 225 එක්කව් වෙලා අපි කරන්න ඕනේ මෙන්න මේ දේ තමයි. ගොඩක් අය කැමති, සමහර දේශපාලඥයෝ කැමති නැහැ, ගොඩක් රාජ්‍ය නිලධාරීන් කැමති නැහැ ඩිජිටලයිසේෂන් එකට. මොකද ගියාම ඒගොල්ලන්ට බෑ. දැන් අද බලන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අපි හැමදාම කියනවා මිලියන 22ක් ඉන්න රටේ ආදායම් බදු ගෙවන්නේ 31,000යි. බලන්න මොන තරම් අවාසනාවන්තද කියලා. මේ රටේ මිලියන 21,000 මිලියන 22ක් ඉන්න රටක බදු ගෙවන්නේ 31,000යි නං. අපේ මුලස්සනේ සභාපතිතුමනි 105ට වැඩිය බදු ගෙවන අය 5000ක් නැහැ. 105ට වැඩිය බදු ගෙවන අය 5000ක් නැහැ. මිලියන 10ට වැඩිය බදු ගෙවන අඩු ගානේ 2000ක් නැහැ. ඉතින් බලන්න කොහෙද අපි යන්නේ කියලා. ලංකාවට බිලියන ගණන් බිලියන් එකකට වැඩිය ආනයනය කරන අයම ඉන්නවා විශාල ප්‍රමාණයක්. අඩු ගානේ මේ මිනිස්සුවත් බදු ගෙවන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකට හොඳම දේ තමයි ඔබතුමාට කරන්න තියෙන්නේ මේ රාජ්‍ය ආයතන සියල්ල අද රජයේ ප්‍රතිපත්තිය කැඩීර වත්මන් ජනාධිපතිවරයා තීන්දුව කළා තියෙනවා සියලු රාජ්‍ය ආයතන අනිවාර්යෙන් ඩිජිටලයිස් කරන්න ඕනි කියලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතන ඩිජිටලයිස් කරන්නේ නැත්නම් ඒ කරන්න ඇති නිලධාරීන් දෙරෙහිව නීතිය ක්‍රියාත්මක කරන පනතක් එමතුමා මේ පාර්ලිමේන්තුවට ගෙන්න. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් සිටිනවා. ඔබතුමා තරුණ අමාත්‍යවරයෙක් හැටියට මේ වගකීම අරගෙන මේ සියලු රාජ්‍ය ආයතන ඩිජිටලයිස් කරන්න. අඩු ගානේ ගරු එමතුනේ ප්‍රධාන ආයතන ටික ඔබතුමා අඩු ගානේ දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව, සුරාබද්ද දෙපාර්තමේන්තුව, රේගව, ඉඩම් රෙජිස්ටර් කාර්යාලය, ආනයන අපනයන පාස් මේ ටික අඩු ගානේ. අපි එදා අපේ කමිටුවට කැඳෙව්වා ලෑන්ඩ් රෙජිස්ටර් එක. අද විශාල වංචා සිදු වෙනවා. ඇයි? අපි කෝටි ගානට ඉඩම් විකුණලා අඩු ගානකට ඔප්පු ලියනවා. අපි කිව්වා මේක ඇයි ඩිජිටලයිස් කරන්නේ නැත්තේ? ඇහුවාම කියනවා උසාවියට ගියලු නීතිච්චෝ. නීතිච්චෝ උසාවිය ගිහලා නඩුවක් දැම්මලු මේක ඩිජිටලයිස් කරනවට විරුද්ධව. ඉතින් බලන්න කාටද කතා කරන්නේ? දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඩිජිටලයිස් කරන්න යනකොට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියකට විරුද්ධ වෙනවා. අපි කොහෙද යන්නේ? මේ 225ට බයිනෝ. අපි කොහෙද යන්නේ? රටේ රාජ්‍ය වැඩිම ආදායම ලබන ආයතන ඩිජිටලයිස් කරනකොට ඒකේ වෘත්තීය සමිතියකට විරුද්ධ නම්, මේ රටේ ලෑන්ඩ් රෙජිස්ටර් එක ඩිජිටලයිස් කරන්න යනකොට ඒ රටේ නීතිඥයෝ විරුද්ධ නම්, අපි කොහාටද යන්නේ? මුලස්සනේ සභාපතිතුමනි, අපි කොහෙද යන්නේ? ඒ නිසා අපි පෞද්ගල න්‍යායපත්‍ර වලින් බැහැරව ගිහිල්ලා අපිට හැමදාම බනිනවා. මම මේ මතේ දැන් අවුරුද්දක් කතා කරනවා. මේ ඩිජිටලයිසේෂන් එකට යන්න ඕනේ, මේක නවත්තන්න ඕනේ කියනක අපි හැමදාම කතා කරනවා. හැබැයි ඒක එතනින් එහාට යන්නේ නැහැ. අපි එදා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට කතා කරලා කිව්වා තමනාස්සලගේ රැමිස් එක ගැන තාක්ෂණික අමාත්‍යාංශය සහාය ගන්න කියලා. එදා අපි තාක්ෂණ අමාත්‍යාංශය කතා කරාම කියනවා අඩු ගානේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අපිට කතා කරන්නේ නැහැ කියලා. එනි සෑමතිතුමනි කතා කරනකං ඉන්නපා කියනකං ඉන්නපා. ඔබතුමා මැදිහත් වෙලා මැදිහත් වෙලා මේ ප්‍රධාන ආයතන පහට ඔබතුමාට ඇමතුමනි පුළුවන් මේ තව තියෙන මාස 3යි කනක හෙරත් රටේ ජාතික නායකයෙක් වෙන්න නම් ඔබතුමා වැඩෙක් කියලා රට දැනගන්න නම් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ආයතන ටික මේ ඉදිරි දවස් කීක තුල සියලු ආයතන කැඳවලා මේ ආයතන ටික ඩිජිටලයිස් කරන්න පුළුවන් නම් රේගුව සුරාවදු එවැගේම ලෑන් රෙජිස්ට්‍රික ආරම්භ එක මේ ප්‍රධාන රාජ්‍ය ආදායම් වෙන ආයතන හතර ඩිජිටලයිස් කරන්න අවශ්‍ය අනපනත් ගෙනෙලා එහෙම නොකරන නිලධාරීන් ගෙදර යවලා දැඩි තීරණයක් තමුන්වහන්සේට ගන්න පුළුවන් නම් තමුන්වහන්සේ ඒක මේ රටට කරන සුවිශාලම සේවය තමයි කියන කරුව මාත්‍යතුමනි. එනිසා බිලියන කරා මම විශ්වාස කරන්නේ අපේ රටේ රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකයි අපි එකව කරගන්නේ. තුනෙන් දෙකක් කියන්නේ අතයට තුනෙන් දෙකක් කියන්නේ අතයට ගණදෙනු ඩීල්. ඒ නිසා මේ සියල්ල නවත්තන්න පුළුවන්. අපේ රටේ සියලුම ටෙන්ඩර් ඔන්ලයින් කරන්න ඕනේ. කිසිම ටෙන්ඩර් එකක් ටෙන්ඩර් ෆෝම් අරගෙන අතයට ගනුදෙනු කර ක්‍රමවේද නවත්තන්න ඕනේ. අපි එතෙන්ට ගියපු දවස තමයි මේ රට හදන්න පුළුවන්. ලෝකයේ අනිත් රටවලට පුළුවන් නම් ඔන්ලයින් ප්‍රොකියුමන් සිස්ටම්ස් හදන්න. ඇයි අපිට බැරි? අපි එතෙන්ට යන්නේ නැත්තේ හොරකමට අපි අත දෙන හින්දා. එනිසා කරුව මාත්තුමනි එතෙන්ට යන්න මේ රටේ දූෂණ අක්‍රමිකතාව අපිට පුළුවන් ඔය ජනතා විමුක්ති පෙරමුණ වගේ අනුර කුමාර දිසානායක මහත්තයලා වගේ මිනිස්සු ගෙනෙල්ලා පොර ටෝක් දෙන්න පුළුවන් කතන්දර කියන්න පුළුවන් හැබැයි වැඩක් නැහැ විසිල් විතරයි බල්ටි නැහැ තියෙන නිසා කියන්න පුළුවන් හැබැයි කරන්න බෑ මහ ලොකුවට කියනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඇමතිවරුන්ට කොළඹ ගෙවල් දෙන එක නවත්තනවලු හිටපො ජනාධිපතිවරු බලාගන්න එක නවත්තනවලු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයටම නවත්තනවලු ඔය තුන නවත්තලා බම්බු ගහයි ඔය තුන නවත්තලා පාර රාත්තල කඩු කරන්න බලද්ද සතමනාකින් බෑ අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ පුළුවන් නම් යන්න මෙතෙන්ද මෙන්න මේවා තමයි යන්න ඕනේ රටම ඩිජිටලයිස් කර සියලු රාජ්‍ය ආයතන ඩිජිටලයිස් කරන්න අඩු ගානේ ප්‍රධාන ආදායම් ලබා දෙන ආයතන 6වත් අපි ලැජ්ජා වෙන්න ඕනේ දශක ගාණක් අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා අපි වැඩ කරනවා අපි ලැජ්ජා වෙන්න ඕනේ අද වෙනකන් අපිට බැරි වුණා මේ කටයුත්ත කරන්න අද තාක්ෂණික මම නම් කියන්නේ මේ සඳහා විෂය බාර කැබිනට් එමැතිවරයෙක් ඉන්න ඕනේ මේකට විශාල මුදලක් වෙන් කරන්න ඕනේ මේකට උගතුන් බිද්දතුන් ඉන්න ඕනේ මේක ලෝකේ මම මුලස්සනේ අපේ කරු අමාත්‍යතුමනි මම කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉන්න කාලේ මට මතකයි මම දැක්ක අපේ අමාත්‍යංශයේ වෙලා තියෙන දූෂණ අක්‍රමිකතා මම කෘෂිකර්ම අමාත්‍යංශයේ වගාහානි සඳහා මම ප්ලැට්ෆෝම් එකක් හැදුවා අපි ඊට කලින් අවුරුද්දේ බිලියන 8ක් ගෙවලා තිබ්බා මේ ප්ලැට්ෆෝම් එකේ ඊට කලින් අවුරුද්දේ අපි බිලියන 8ක් ගෙවලා තිබ්බා මේ ප්ලැට්ෆෝම් එක හදන්න කලින් බිලියන 8ක් අපි වන්දි ගෙවලා තිබ්බා මේ ප්ලැට්ෆෝම් එක හැදුවාට පස්සේ බිලියන 8 මිලියන 300ට අඩු වුණා ඔබතුමා හිතලා බලන්න මිලියන 7.6ක් හොරකම් කරලා තමයි දීලා තියෙන්නේ ඊළඟට ගොවියන්ට දෙන පොහොර සහන ආධාරය ගොවියන්ට දෙන පොහොර සහන ආධාරයට පස්සේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හැදුවා මම ඉන්නකම් අවුරුද්දක් මට මේක හදාගන්න දුන්නේ නැහැ ඒක හැදුවානම් පොහොර සහන ආධාරයේ 60% අපි දැක්කා අතයට යනවා ගොවියෝ නැහැ සහන ආධාරය යනවා දැන් ඉතාමත් හොඳයි අස්වැසුම දැන් ඔන්ලයින් යන්නේ දැන් අස්වැසුම යන්නේ බැංකු ගිණුමට ඒක තමයි වෙන්න ඕනේ මේක වෙලා තියෙන්නේ විවිධ පුද්ගලයන්ගේ නන්දාලා වන්දි ගන්නවා පෞගේ කාලේ ආණ්ඩුව කියලා රුපියල් 5000 බෙදුවා 5000 බෙදපුවාම මිනිස්සු නැහැ හැබැයි 5000 බෙදලා මේ ඔක්කොම යන්න ඕනේ ඒ නිසා මුලසනේ සභාපතිතුමනි ගරු අමාත්‍යතුමනි අපි ඉල්ලා සිටින්නේ මේක අනිවාර්යෙන් කෙරිය යුතු දෙයක් ඒ නිසා මම ඔබතුමාට කියන්න ඕනේ මම මේ කෘෂිකර්ම අමාත්‍යංශයේ මේ ඔන්ලයින් සිස්ටම් එක හදනකොට මම බැලුවා මේක හදන්න මට ප්‍රොපෝසල්ස් වාගයක් ආවා බිලියන් එකයි සල්ලි ඉල්ලුවා මම නිකන් පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා පත්තරේ ඔන්ලයින් මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා මේ රටට ආදරය කරන කවුරු හරි ඉන්නවනම් අපිට මේකට උදව් කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් සීපත් කරන්න ඕනේ මට ඇමරිකාවේ ඉඳලා මට සුරේෂ් සුභසිංහ කියලා මහත්මෙක් දුරකථනයෙන් කතා කරා එතුමා Google එකේ ඩිරෙක්ටර් කෙනෙක් එතුමා ඇමරිකන් එයාලයින් එකේ ඩිරෙක්ටර් කෙනෙක් ඒ නිසා මට එතුමා කතා කරලා කිව්වා අපි මේක නොමිලේ කරලා දෙන්න කැස්සි කියලා මට එතුමා අඳුන්වලා දුන්නා ශ්‍රී ලංකිකයන් 4 දෙනෙක් කැනේඩියන් එයාලයින්ස් එකේ IT ඩිරෙක්ටර් ඇමරිකන් එයාලයින්ස් එකේ IT ඩිරෙක්ටර් ඊළඟට හයට් හොටෙල් මේකේ IT ඩිරෙක්ටර් බැලුවාම සම්මුතුමනේ අපේ රටේ තාක්ෂණය පිළිබඳ දැනුම ඉන්න විශාල පිරිසක් ලෝකෙ ඉන්නවා ඒ නිසා ඒ අය කැමති ආවිල්ලා ලංකාවට නිකන් මේ සහාය ලබා දෙන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා මේකට උදව් කරන්න ඔබතුමාට ඒ නිසා වැටුප් අවශ්‍ය නැහැ ඒ අය කැමති ආවිල්ලා නොමිලේ ඔබතුමාට උදව් කරන්න ඒ නිසා මට මතකයි ඒ සුරේෂ් සුභසිංහ කියන මැතිතුමා ඇවිල්ලා එතුමාගේ මිතුරොත් එක්ක මේ සිස්ටම් එක අපිට නිකන් හදලා දුන්නා ඒකට හිටපු ජනාධිපතිතුමාට ඒක පැහැදිලි කරාම එතුමා හරි බොහොම සතුටින් ඒක පිළිගත්තා අපි ඒක මුදල් දීලා කරා නම් අපිට බිලියන ගාණක් යනවා එනිසා අපේ රටේ මේ තාක්ෂණය පිළිබඳ දැනුම තියෙන උගතුන් විද්‍යතුන් විශාල පිරිසක් රටේ ඉන්නවා ලෝකෙ වටේ ඉන්නවා එයාගේ සහාය ගන්න සහාය අරගෙන ගරු අමාත්‍යතුමනි මේ වැඩේ ඔබතුමාගේ අතට ගන්න එනිසා මේ වැඩේ ඔබතුමාගේ අතට අරගෙන මේ කටයුත්ත කරලා ඔබතුමාට පුළුවන් නම් මේ කිසි අමාත්‍යංශයක් වැඩ නැහැ මේ මේ තාක්ෂණික අමාත්‍යංශයේ හරිමාවතකට යොමු කළා මේ ආයතන සියල්ල ඩිජිටලයිස් කළා ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් හදලා ඒ කටයුතු කර මට වෙලා නැති නිසා මම ඔබතුමාට කියන්නේ නැහැ මගේ ළඟ තියෙනවා රටවල් ගණනාවක් මගේ ළඟ තියෙනවා රටවල් 42ක් මේ හදලා තියෙන ප්ලැට්ෆෝම්ස් වලින් ලැබෙලා තියෙන ලාභය දූෂණය අවම කර විනිවිදභාවය කරලා තියෙන පිළිබඳව ඕන තරමට උදාහරණ දෙන්න පුළුවන් ඒ නිසා මේ මේ ඔන්ලයින් සිස්ටම් එකට යන්න ඕනේ මේ තාක්ෂණය ගේන්න ඕනේ ඒ සඳහා ඔබතුමාගේ අමාත්‍යංශය මැදිහත් වෙන්න අවුරුදු 29කට පස්සේ හරි මේ පනත සංශෝධනය කරලා යම් තාක් දුරකට ඔබතුමා එන්න කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා හැබැයි අමාත්‍යතුමනි එතනින් නැවතිලා බෑ ඔබතුමාගේ අමාත්‍යංශය නෙවෙයි කියලා නැවතිලා වැඩක් නැහැ මේ සියලු රාජ්‍ය ආයතන ඔබතුමා කැඳවලා මේ ආයතනවල තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීලා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඔබතුමා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරුවන්තුමා ඔබතුමා නියමිත වෙලාවටම අවසන් කළ කතාව ගරු සෙලොරාසා ගජේන්ද්‍රන් මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා
අවයිකි තලමේ දාංගෙන්ද තලවරවර්களே இன்றைய தினம் தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தல் தொடர்பான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது இந்த வேளையிலே நான் எங்களுடைய பிரதேசத்திலே கொதிநிலையில் இருக்கின்ற ஒரு முக்கியமான பிரச்சினை தொடர்பாக இங்கே பிரஸ்தாவிக்க விரும்புகின்றேன் யாழ்ப்பாண மாவட்டத்தில் நேற்று முன்தினம் ஒரு பாரிய ஒரு போராட்டம் ஒன்று நடைபெற்றிருந்தது நேற்றைய தினம் அந்த போராட்டம் நடைபெற்றிருந்தது ரெண்டு மூன்று நாட்களாக அங்கே ஒரு கொதிநிலை ஒன்று காணப்படுகின்றது குறிப்பாக யாழ்ப்பாண மாவட்டத்திலே சாவச்சேரி தள வைத்தியசாலையில் தங்களுக்கு சிறப்பான சேவைகள் கிடைப்பதில்லை உரிய சேவைகள் கிடைப்பதில்லை என்கின்ற காரணத்தினாலே அந்த பிரதேசத்து மக்கள் ஆயிரக்கணக்கிலே ஒன்று கூடி வீதியை மறைத்து மாபெரும் ஒரு எதிர்ப்பு போராட்டம் ஒன்றிலே ஈடுபட்டிருந்தார்கள் அதற்கு முன்னதாக அந்த வைத்தியசாலையில் பணிப்பாளராக பொறுப்பேற்றிருந்த வைத்திய அத்தியர்ச்சகர் அவர்கள் அந்த வைத்தியசாலையில் இருக்கக்கூடிய பிரச்சனைகள் தொடர்பாகவும் அங்கே நடைபெற்றதான ஊழல்கள் தொடர்பாகவும் பல விடயங்களை வெளிப்படுத்தியிருக்கின்றார் அதைத் தொடர்ந்து நீண்டகாலமாக மனவிரக்தி அடைந்திருந்த மக்கள் அந்த போராட்டத்திலே ஈடுபட்டிருக்கின்றார்கள் இந்த விடயம் தொடர்பாக உடனடியாக சுகாதார அமைச்சு உரிய நடவடிக்கைகளை எடுத்து சாவச்சேரி வைத்தியசாலையை சிறந்த முறையிலே இயக்குவதற்கு அந்த மக்களுக்கு தேவைப்படுகின்ற மருத்துவ சேவைகளை அங்கேயே பெற்றுக் கொள்வதற்கான ஒரு சூழலை உடனடியாக உருவாக்க வேண்டியது ஒரு கட்டாய தேவையாக இருக்கின்றது அந்த வகையிலே சாவச்சேரி வைத்தியசாலையில் சிகிச்சைக்காக செல்லுகின்ற பெருமளவான நோயாளர்கள் அனாவசியமாக சாவச்சேரி வைத்தியசாலையிலிருந்து யாழ் போதனா வைத்தியசாலைக்கு அனுப்பப்படுவதான குற்றச்சாட்டு அந்த பகுதி மக்களால் முன்வைக்கப்பட்டிருக்கின்றது அதேபோன்று வைத்தியசாலையிலே எல்லா நேரங்களிலும் வைத்தியர்கள் இருப்பதில்லை என்கின்ற ஒரு குற்றச்சாட்டும் அந்த பொதுமக்களினாலே முன்வைக்கப்பட்டிருக்கின்றது அத்தோடு இரவு வேளைகளில் வைத்தியர்கள் வைத்தியசாலையில் இருப்பதில்லை என்கின்ற ஒரு குற்றச்சாட்டும் முன்வைக்கப்பட்டிருக்கின்றது அதே வேளையிலே அந்த வைத்தியசாலைக்கு கிட்டத்தட்ட 10 வருடங்களுக்கு முன்னர் விபத்து மற்றும் அவசர சிகிச்சை அலகு ஒன்று நிர்மாணிக்கப்பட்டிருக்கின்றது அந்த அலகுக்கான பணியாள் தொகுதிகள் நியமிக்கப்படவில்லை அதே நேரத்திலே அதற்கு தேவைப்படுகின்ற இயந்திர உபகரணங்கள் வழங்கப்படாத நிலைமையிலே தென்மராட்சி அபிவிருத்தி ஒன்றியம் புலம்பெயர்ந்த தமிழ் மக்களுடைய நிதி பங்களிப்போடு பெருமளவான உபகரணங்களை கையளித்திருக்கின்றார்கள் அதிலே குறிப்பாக 1.7 கோடி 17 மில்லியன் பெறுமதியான உபகரணங்கள் வழங்கப்பட்டிருக்கின்றது ஆனால் அவை பல வருடங்களாகியும் பயன்பாடுகள் இல்லாமல் பழுதடைகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. இதன் மூலமாக அந்த அலகு சரியாக இயக்கப்படாமல் அந்த அலகிலே செய்யப்பட வேண்டிய சிகிச்சைகள் தனியார் நிலையங்களுக்கு நகர்த்தப்படுவதான ஒரு குற்றச்சாட்டும் பொதுமக்களாலே பாரிய அளவிலே முன்வைக்கப்பட்டிருக்கின்றது. அந்த வைத்திய பணிப்பாளரும் அவ்வாறான ஒரு குற்றச்சாட்டை, மிக கடுமையான ஒரு குற்றச்சாட்டை முன்வைத்திருக்கின்றார். அதேபோன்று அங்கே அந்த வைத்தியசாலையில் கட்டடங்கள் நிர்மாணிக்கப்பட்ட பொழுது அந்த கட்டட நிர்மாணத்திலே பாரியல் ஊழல் இடம்பெற்றிருப்பதாகவும் அந்த வைத்திய பணிப்பாளரினாலே பாரிய ஒரு குற்றச்சாட்டு முன்வைக்கப்பட்டிருக்கின்றது. அதே நேரத்தில் அந்த வைத்தியசாலையில் கட்டடங்களுக்கு பெயிண்ட் பூசுவதற்காக வெளித்திறப்புகளை பயன்படுத்தி அந்த பெயிண்ட் பூசப்பட்ட பிற்பாடு அந்த நிதி அந்த வைத்தியசாலையினாலே செலவிடப்பட்டதாக நிதி அங்கே கணக்கு முடிக்கப்பட்டிருப்பதான ஒரு குற்றச்சாட்டும் அந்த வைத்தியசாலை தரப்புகளிடமிருந்து முன்வைக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று மிக பாரதூரமான ஒரு குற்றச்சாட்டு முன்வைக்கப்பட்டிருக்கின்றது. மருந்துகள், வைத்தியசாலைக்குரிய மருந்துகள் பாதுகாப்பற்ற களஞ்சியங்களிலே வைக்கப்பட்டு அவை செயலிழந்து போன நிலைமையில் அந்த மருந்துகள் நோயாளர்களுக்கு வழங்கப்பட்ட போது அந்த மருந்துகளால் எந்த விதமான நன்மைகளும் அந்த நோயாளர்களுக்கு ஏற்படாத நிலைமையிலே இந்த மருந்துகள் ஆஸ்பத்திரி மருந்துகள் சரியில்லை, நீங்கள் தனியார் வைத்தியசாலைகளுக்கு சென்று இந்த மருந்துகளை எடுங்கள் என்று அந்த நோயாளர்கள் தனியார் வைத்தியசாலைகளை நோக்கி ஊக்கப்படுத்தப்பட்டதாக ஒரு பாரிய குற்றச்சாட்டும் வைத்திய அத்தியட்சகரினாலே வைத்திய பணிப்பாளரினாலே வந்து சவச்சேரி வைத்திய பணிப்பாளரினாலே முன்வைக்கப்பட்டிருக்கின்றது. இது ஒரு இந்த குற்றச்சாட்டு ஒரு மிக பாரதூரமான ஒரு குற்றச்சாட்டு. அதேபோன்று வைத்தியர்கள் சேவை நேரத்திலே கடமை நேரத்திலே வைத்தியசாலைகளில் இருப்பதில்லை என்று சொல்லியும் அவர்கள் தனியார் வைத்தியசாலைகளில் இருப்பதான குற்றச்சாட்டும் அங்கே முன்வைக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று மாதம் முழுவதும் கடமைக்கு செல்வதில்லை என்றும் ஓரிரண்டு நாட்கள் மட்டும்தான் அவர்கள் கடமைகளுக்கு செல்கிறார்கள் என்றும் ஏனைய நாட்களிலே அவர்கள் தனிப்பட்ட வேலைகளை செய்து கொண்டிருப்பதான ஒரு குற்றச்சாட்டு முன்வைக்கப்பட்டிருக்கின்றது. இதைவிட மிக பயங்கரமான ஒரு குற்றச்சாட்டு வைத்திய பணிப்பாளர்னாலே முன்வைக்கப்பட்டிருக்கின்றது. பிராந்திய சுகாதார சேவைகள் பணிப்பாளர் கேதீஸ்வரன் அவர்கள் போதை மருந்துகளை மாணவர்களுக்கு விநியோகித்தார் என்கின்ற ஒரு பாரிய குற்றச்சாட்டும் முன்வைக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று டாக்டர் இந்திரகுமார் என்று சொல்லப்படுகின்ற ஜேஎம்ஓ அங்கே வைத்தியசாலையிலே இறக்கின்றவர்களுடைய உடல்களை பிரேத பரிசோதனை செய்து அவர்களை உரிய நேரத்திற்கு கையளிப்பதில் இழுத்தடிப்புகளை செய்ததாகவும் அந்த பகுதியிலே இருக்கக்கூடிய ஒரு அந்திய கால சேவை நிறுவனம் ஒன்று பல நிறுவனங்கள் இருக்கின்ற போதும் ஒரு குறிப்பிட்ட நிறுவனத்திடம் தொடர்பு கொண்டால் ஒரு மணி நேரத்திற்குள் 5 மணிக்கு இறந்தால் கூட 6 மணிக்குள் அந்த உடல்கள் கையளிக்கப்படுவதாகவும் அதற்காக பெருந்தொகை பணம் கைமாற்றப்பட்டதாகவும் ஒரு பாரிய குற்றச்சாட்டு முன்வைக்கப்பட்டிருக்கின்றது. அதே நேரத்திலே இந்த குற்றச்சாட்டுகள் தொடர்பாக ஒரு முழுமையான பக்கச்சார்பற்ற ஒரு விசாரணை நடத்தப்பட்டு இந்த குற்றச்சாட்டுகளில் உண்மை இருக்குமாக இருந்தால் அவர்கள் மீது நடவடிக்கை எடுக்கப்பட வேண்டும். ஏனென்று சொன்னால் இந்த வைத்தியசாலை சரியான சேவைகளை வழங்கவில்லை என்றும் வைத்தியர்கள் அந்த மருத்துவ சேவையிலே அக்கறை இல்லாமல் இருந்தார்கள் என்றும் எழுந்த குற்றச்சாட்டின் காரணமாக மக்கள் நீண்டகாலமாக மனவிரக்தி அடைந்து பாதிக்கப்பட்ட மக்கள் ஒட்டுமொத்த வைத்தியர்கள் மீதும் கோபம் அடைந்திருக்கிறார்கள், வைத்திய துறை மீது நம்பிக்கை இழந்திருக்கிறார்கள். ஆகவே இந்த நம்பிக்கை கட்டியெழுப்பப்பட வேண்டும். அர்ப்பணிப்போடு சேவை செய்த வைத்தியர்கள் மிக மோசமாக மன நொந்து போயிருக்கிறார்கள். அவர்களுக்கு ஏற்பட்ட அந்த மன உளைச்சல் தீர்க்கப்பட வேண்டுமாக இருந்தால் இதிலே குற்றம் செய்தவர்கள் கண்டறியப்பட வேண்டும். அதே நேரத்திலே இந்த வைத்தியர் இந்த விடயங்களை அம்பலப்படுத்திய காரணத்தினால் தான் அச்சுறுத்தப்பட்டதாக ஒரு முறைப்பாட்டை செய்திருக்கின்றார். குறிப்பாக மருத்துவர் சங்கத்தினுடைய தலைவர் மயூரன் அவர்களினாலே, வைத்தியர் மயூரன் அவர்களினாலே தான் தாக்கப்பட்டதாகவும் தன்னுடைய தொலைபேசி பறிக்கப்பட்டதாகவும் தன்னுடைய பணம் பறிக்கப்பட்டதாகவும் அது தொடர்பாக போலீசாரிடம் முறையிட்ட பொழுது போலீசார் பக்கச்சார்பாக நடந்து கொண்டதாகவும் அவரால் ஒரு முறைப்பாடு முன்வைக்கப்பட்டிருக்கின்றது. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக உடனடியாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அதே நேரத்திலே இந்த வைத்தியசாலை மக்களுக்கு சேவை போதிய அளவு சேவையை வழங்கவில்லை என்பது பொதுவாக தென்மராட்சி மக்களால் ஒட்டுமொத்தமாக முன்வைக்கப்படுகின்ற குற்றச்சாட்டு. அதை இந்த சுகாதார அமைச்சு முழுமையாக ஏற்றுக்கொள்ள வேண்டும். ஏனென்று சொல்லி சொன்னால் இந்த அமைச்சு செய்திருக்க வேண்டிய பல கடமைகளை செய்யாத காரணத்தினாலே, நிதியொதுக்கீடுகளை செய்யாத காரணத்தினாலே, மருத்துவ நிபுணர்களை நியமிக்காத காரணத்தினாலே, அங்கே தேவைப்படுகின்ற அந்த வைத்தியசாலைக்கு தேவைப்படுகின்ற சத்திர சிகிச்சை கூடங்களுக்கு தேவைப்படுகின்ற அந்த அலகுகளை முழுமையாக பூர்த்தி செய்து கொடுக்காத காரணத்தினால் மக்கள் நீண்ட காலமாக பாதிக்கப்பட்டு அவர்கள் விரக்தி அடைந்து இன்று வீதிக்கு வந்திருக்கிறார்கள். இதற்குரிய முழு பொறுப்பையும் அமைச்சரும் செயலாளரும் ஏற்றுக்கொள்ள வேண்டும். இது வேண்டுமென்றே தமிழர்கள் பிரதேசம் கடந்த போருக்கு பின்னரான 15 ஆண்டுகள் முற்றாக புறக்கணிக்கப்படுகிறது அரசாங்கத்தினாலே. அவ்வாறான அந்த வரிசையிலே இந்த பிரதேசத்து மக்கள் மோசமாக பாதிக்கப்பட்டிருக்கிற நிலைமையிலே இந்த மக்கள் வீதிக்கு இறங்கி போராட வேண்டிய ஒரு நிலைமைக்கு வந்திருக்கிறார்கள். மாவட்ட அபிவிருத்தி குழு கூட்டங்கள், ஒருங்கிணைப்பு குழு கூட்டங்கள் 15 வருடங்களாக நடைபெறுகிறது. ராஜபக்சேக்கள் பதவியில் இருந்த பொழுதும் அங்கே அபிவிருத்தி குழு கூட்டங்கள் நடைபெற்றது. நல்லாட்சி காலத்திலும் அங்கே அபிவிருத்தி குழு கூட்டங்கள் நடைபெற்றது. இப்பொழுது ரணில் விக்ரமசிங்க பதவிக்கு வந்த போதும், கடந்த 19ஆம் ஆண்டு கோட்டா வந்த போதும் அபிவிருத்தி குழு கூட்டம் நடைபெற்றது. இப்பொழுது ரணில் விக்ரமசிங்க வந்திருக்கிற போதும் அபிவிருத்தி குழு கூட்டம் நடைபெறுகிறது. இந்த கூட்டங்களிலே அங்கஜன் ராமநாதன், டக்ளஸ் சிவானந்தா மற்றும் நல்லாட்சி காலத்திலும் அபிவிருத்தி குழு கூட்டங்களிலே தலைமை தாங்கி இருக்கிறார்கள். இந்த அபிவிருத்தி குழு கூட்டங்கள் நடைபெற்றுக் கொண்டிருக்கதாக தக்கதாக இந்திய வைத்தியசாலையிலே இவ்வளவு மோசமான சம்பவங்கள் நடைபெற்றிருக்கிறது என்று சொல்லி ஒரு குற்றச்சாட்டு ஒரு வைத்திய பணிப்பாளரால் முன்வைக்கப்பட்டிருக்கிறது என்று சொல்லி சொன்னால், இந்த குற்றச்சாட்டுகளுக்கு இந்த மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தினுடைய இந்த அரசாங்க பிரதிநிதிகளாக இருந்தவர்கள் முழு பொறுப்பையும் ஏற்றுக்கொள்ள வேண்டும். ஏனென்று சொன்னால் அவர்கள் இருந்த இடத்திலிருந்து அதிகாரிகளை அழைத்து தங்களுடைய கட்சி சார்ந்த பலவிடயங்களுக்கு பயன்படுத்துவதற்கு அல்லது என்ஜிஓக்கள் கொடுக்கிற உதவிகளை பெற்று அதை தங்களுடைய கட்சிகளால் கொடுக்கப்படுகின்ற உதவிகளாக காட்டிக் கொள்கின்றவர்களுக்கு இந்த வைத்திய பிரச்சனைகளை ஏன் சரியான முறையில் தீர்த்து வைத்துக் கொள்ள முடியவில்லை? இன்று வைத்தியர்கள் குற்றவாளிகளாக நிறுத்தப்பட்டிருக்கிறார்கள். சுகாதாரத்துறை சார்ந்தவர்கள் மக்கள் முன்னே குற்றவாளிகளாக நிற்க வேண்டி வந்திருக்கிறது என்று சொல்லி சொன்னால், இதில் ஒரு முழுமையான பக்கச்சார்பற்ற விசாரணை நடத்தப்பட வேண்டும். அந்த விசாரணை நடத்தப்பட்டு உரியவர்கள் உண்மையிலே குற்றம் இழைத்திருந்தால் அவர்களுக்குரிய தண்டனைகள் வழங்கப்பட வேண்டும். அதே நேரத்திலே இந்த வைத்தியர்கள் முழு நேரமும் கடமை நேரத்திலே வைத்தியசாலைகளில் கடமையாற்றுகிறார்களா இல்லையா என்பதனை கண்காணிப்பதற்கான ஒரு பொறிமுறைகள் உருவாக்கப்பட வேண்டும். ஏனென்று சொன்னால் அர்ப்பணிப்போடு 90 விதமான வைத்தியர்கள் பணியாற்றுகின்ற பொழுது எங்காவது நடைபெறுகின்ற தவறுகளின் அடிப்படையிலே அதனால் நோயாளிகள் பாதிக்கப்படுகின்ற பொழுது ஒட்டுமொத்தமான வைத்தியர்கள் மீதும் சுகாதாரத்துறை மீதும் மக்கள் கோபமடைகின்ற நிலைமை ஏற்படுவது என்பது ஆரோக்கியமான ஒன்று அல்ல. ஆகவே தயவு செய்து அரசு இந்த கடந்த மாதம் ரணில் விக்ரமசிங்கே ஜனாதிபதி வடக்குக்கு விஜயம் செய்த பொழுது இந்த வைத்தியசாலை பிரச்சினை அவருக்கு எழுத்து மூலமாக கொடுக்கப்பட்டிருக்கிறது. அவர்கள் யாழ்ப்பாணம் போதனா வைத்தியசாலையை தேசிய வைத்தியசாலையாக தரம் ஏற்றப் போவதாக அங்கே ஏமாற்று கதைகளை கதைத்துக் கொண்டிருக்கிறார். ஆனால் பிராந்திய வைத்தியசாலைகளிலே அடிப்படை வசதிகள் இல்லை. அந்த மக்கள் எல்லாவற்றுக்கும் போதனா வைத்தியசாலைக்கு செல்ல வேண்டிய தேவை இருக்கிறது. அதன் காரணமாக வைத்திய சாலைகளிலே நிலங்களிலே மக்கள் படுக்க வேண்டியிருக்கிறது, நோயாளர்கள் படுக்க வேண்டியிருக்கிறது. ஒரு டெண்டரேடி அகலம் உள்ள கட்டில்களிலே டென்ட் நோயாளர்கள் படுக்க வேண்டியிருக்கிறது. அதிலே அண்மையிலே ஒருவர் உயிரிழந்து கூட இருக்கிறார் கீழே விழுந்து. இந்த விடயங்கள் எல்லாம் வெளிவருவது கிடையாது. இங்கே உங்களுடைய அரசாங்கத்தினுடைய ஒடுக்குமுறை காரணமாக யாழ்ப்பாணத்தில் இருக்கக்கூடிய அல்லது வடமாகாணத்தில் இருக்கக்கூடிய அல்லது கிழக்கு மாகாணத்தில் இருக்கக்கூடிய பணிப்பாளர்கள் தங்களுடைய நிர்வாகத்தின் கீழ் இருக்கின்ற உண்மையான பிரச்சனைகளை தேவைகளை சொல்ல முடியாமல் இருக்கிறார்கள். சில ஒரு வருடத்துக்கு முன்னர் நாங்கள் வடக்கிலே ஒரு பணிப்பாளரிடம் சென்று தேவைகள் பற்றி கேட்ட பொழுது அந்த வைத்தியசாலையில் இருக்க வேண்டிய அதிகாரிகள் தொடர்பான தரவை ஒரு 300 எண்ணிக்கைகளை குறைத்து அவர் குறிப்பிட்டிருந்தார். வேறொருவரிடம் பின்னர் நாங்கள் வினவிய பொழுது எங்களுக்கு அமைச்சு சொல்லி இருக்கிறது உண்மையான தகவல்களை வெளிப்படுத்தக்கூடாது என்று சொல்லி இருக்கிறது என்று சொல்லி சொல்லப்பட்டது. ஆகவே இவ்வாறான நெருக்கடிகளை நீங்கள் பிரயோகிக்கின்ற காரணத்தினால் மாகாண பணிப்பாளர்களும் அங்கே இருக்கக்கூடிய உங்களுடைய மத்திய அரசினுடைய அதிகாரிகளும் உண்மைகளை மறைக்கின்ற காரணத்தினாலே அதனால் பொது எங்களுக்கு அந்த விடயங்கள் தெரிய வராமல் நாங்கள் அந்த விடயங்களை சரியான முறையிலே பேச முடியாத ஒரு நிலைமையிலே இந்த பாதிக்கப்படுகின்ற மக்கள் வீதி கிளம்பி நெருப்பாக கொதித்தெழுந்திருக்கின்றார்கள். இது ஒரு பாரதூரமான விளைவை ஏற்படுத்தும். ஒரு வைத்தியரை பணிப்பாளரை அவர் உண்மைகளை வெளிப்படுத்தி இருக்கிறார் என்பதற்காக அவரை இடைமாற்றி விட்டதற்காக அங்கே பிரச்சனைகள் எல்லாம் முடிவடைந்து விட்டது. ஆகவே இதை நீங்கள் சரியான முறையில் புரிந்து கொண்டு இந்த சொல்லப்பட்ட குற்றச்சாட்டுகள் தொடர்பாக உரிய விசாரணை நடத்தப்பட வேண்டும். அங்கே கடந்த 5ஆம் தேதி யாழ்ப்பாண மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்திலே அந்த வைத்தியசாலை குழப்பத்தை தணிப்பதற்காக நான் உடனடியாக அந்த பணிப்பாளருடைய மாற்றம் தொடர்பாக பிரஸ்தாபித்திருந்தேன். இருந்தாலும் கூட அவரால் முன்வைக்கப்பட்ட குற்றச்சாட்டுகள் தொடர்பாக முழுமையான விசாரணைகள் நடத்தப்பட வேண்டும் என்று ஆணித்தரமாக நான் வலியுறுத்துகிறேன். இறுதியாக நான் முடிப்பதற்கு முன்னர் இன்னொரு விடயத்தை குறிப்பிடுகிறேன். நாடாளுமன்ற உறுப்பினர் ஸ்ரீதரன் அவர்களுடைய வீட்டுக்கு முன்னால் வாழ்வெட்டு கோஷ்டியினர், ஸ்ரீலங்கா உளவுப் பிரிவினருடைய, ஸ்ரீலங்கா போலீசாருடைய முழுமையான ஆதரவோடு செயல்படுகிற வாழ்வெட்டு கோஷ்டியினர் அவருக்கு அச்சுறுத்தல் ஏற்படுத்துகின்ற விதமாக நடமாடியிருக்கிறார்கள். அது தொடர்பாக தொடர்பாக ஒரு முழுமையான விசாரணை நடத்தப்பட வேண்டும். அத்தோடு இங்கே மலையக மக்களுக்கு 1,700 ரூபாய் சம்பள அதிகரிப்புக்கு தோட்ட நிறுவனங்கள் எதிர்ப்பு தெரிவிக்கின்றார்கள். இது அரசாங்கமும் தோட்ட நிறுவனங்களும் கூட்டாக மேற்கொள்ளுகின்ற நாடகமா என்கின்ற ஒரு சந்தேகம் இருக்கிறது. அந்த மக்களுக்கான சம்பள உயர்வு வழங்கப்படுவதை உறுதிப்படுத்துவதற்கு உடனடி நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.